2015 වසරේ 10 වෙනි මාසේ 4 වෙනිදා භාවනා වැඩසටහන. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබ ධර්මයේ දකින්න එවිට ඔබ මා දකින්නවා. ධර්මයේ දකින්නවා කියන්නේ කුමක්ද? හොඳයි, කියන්න බලන්න. කල්පනා කරලා ධර්මයේ දකින්නවා කියන්නේ පොට්ටික දකින්නද? ගාථා ටික දකින්නද? බුදුහාමුදුරුවෝ දකින්නද? පොඩ බුදුහාමුදුරුවෝ දකින්න නම් ධර්මයේ ඉස්සල්ලම දකින්න ඕනේ. එතකොට බුදුහාමුදුරුවෝ දකින්නෙත් කොහොමද? අපි ධර්මයේ දකින්නෙත් කොහොමද? සාමාන්‍ය දැකීම. අපි මෙහෙම අහන්නම්, කෝප බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවද? ධර්මයේ දැකලා තියෙනවද? නෑ. පෙනගිය යුතු ප්‍රශ්නයක් තමයි, අපි බුදුන් දැකලා තියෙනවද? අපි ධර්මයේ දැකලා තියෙනවද? බුදුන් දැකලා තියෙනවනම් ඒ ධර්මයමයි. ධර්මයේ දැකලා තියෙනවනම් ඒ බුදුහාමුදුරුවන් වහන්සේම තමයි. එහෙමනම් අපි බුදුන් දකින්නවා කියන්නේ කුමක්ද? ධර්මයේ දකින්නවා කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න පුළුවන් එක කාරණයක් පැහැදිලි කරගන්න තැන. ධර්මයේ දකින්න ඕනේ. යෝ ධම්මං පස්සති. මොනවද ධර්මයේ දකින්න තියෙන්නේ? හෝ යම් ධමක්, යම් නිවනක්. මේ සියලු ගාථාවලින්, සූත්‍රවලින්, මේ දේශනාවන් වලින් කියවෙන ඒ දේ අපි දකින්න ඕන. ගොඩාක් ගැඹුරු වචන වලින් අපි ඉගෙන ගන්න දේවල් ඒ වචන වශයෙන් විතරක් දැනගෙන මදි. මේ වචන වල තියෙන අරුත් දැනගන්න ඕන. උදාහරණයක් වශයෙන් අපි ගමු එක වචනයක්. දිත්තේ දිත්තමත්තං භවිස්සති. දුතුදේ දුතු පමණයි. අපි ඕක ඉගෙනගෙන ඉන්නව සරල ආකාරයකට. නමුත් ඕක තාම ගැඹුරු කාරණයක්, සහතන් වහන්සේගේ විෂයක්. ඊළඟට තව කාරණයක් අපි ගමු. සබ්බේ සංඛාරා නිච්චා යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍ය කොට දකින්න යදා පඤ්ඤාය පස්සති මොනි ප්‍රඥාවෙන් දකින්න කියලා කියන. ඉතින් ඒක අපි දකින්න ඕන. ඒක තමයි ධර්මයේ දකින්නවා කියන්නේ. අපි වාචික වශයෙන් එක ඉගෙනගෙන තියෙනවා පමණයි. මේක දැක්කේ නැහැ. අන්නේ දැක්කේ නැතිව සිටින කෙනෙකුට තමයි මතක් කරන්නේ මොකද්ද? යෝ ධම්මං පස්සතේ. ඔබ ධර්මයේ දකින්න. දැන් ඉතින් අපි ධර්මයේ දකින්නේ, ධර්මයේ කියවනවා, ධර්මයේ අසනවා. හැබැයි ඔය ධර්මයේ කියවනවා කියන එක තුලවත්, ධර්මයේ අසනවා කියන එක තුලවත් ධර්මයේ දැකීමල. හැබැයි මේ දෙක සිද්ධ වෙන්න ඕන. ඒ ඇසීමෙන් සහ කියවීමෙන් පසුව තව කාරණයක් අපිට තියෙනව කරන්න. මොකද්ද? ධර්මයේ දකින්න ඕන. මොකද්ද මේ ධර්මයේ ධර්මයේ කියලා කියන්නේ? මොකද්ද මේක? කොහොමද මේක දකින්නේ? දැන් අපිට යමක් දකින්න මෙහෙමත් කියන්න පුළුවන්. දැන් ඔබේ සිහියෙන් අපිට කියන්න පුළුවන් මොනවා හරි දෙයක් දකින්න කියලා. දැන් පොල් ගහක් දකින්න. දැන් පොල් ගහක් පේනවනේ. පොල් ගහක් පේනවා. පොල් ගහේ ස්වරූපය පේනවා. කොයි වර්ගයේ දසද්ද කියන එක පිළිබඳව දැන් සියලුම රූප ඡායා මාත්‍ර පහළ වෙලා තියෙනවා. ඒ විදිහට කොහොමද අපිට ඒකට තේරෙන්නේ? පොතෙන්ද තේරෙන්නේ ඒක අපේ මොළේට? එහෙම නැත්නම් එතෙන්ද කියනවා අපි ප්‍රඥාව, ලෞකික ඥානය තමයි ඒතර තියෙනවා. පඤ්ඤා කියන ස්වභාවයේ ප්‍රඥා කියන ස්වභාවය තියෙනවා. ධර්මයේ දකිද්දී ප්‍රඥාව ඉතුරු වේද? එනතර වැදගත්ම කාරණය ධර්මයේ දකිද්දී ප්‍රඥාව ඉතුරු වන්නේ නැත. ධර්මයේ දකින විට ප්‍රඥාව විමුක්ති වෙනවා. විමුක්ති පඤ්ඤා කියලා අපි කියනවා. ප්‍රඥා විමුක්තිය. ඊළඟට අපි සිතෙන් සංවේදී කරගන්න පුළුවන් අපිට කොහොමද? ආමරදේව මහත්තයාගේ ප්‍රසංගය. දැන් ඉතින් ඒ ගීතේ රසය වින්දනය ගොඩක් වෙලාවට යන්නේ ඒක ආමරදේව මහත්තයාගේ ප්‍රසංගයක බලන්න දේවල් නැහැ. තේරෙන්නේ මොනවද? අහගෙන ඉන්න සමහර ගොඩාක් අය ඇස් දෙක පියාගෙන හොඳින් ඒ රසය විඳිනකනේ කරන්නේ නේද? එවනම් දැන් අපිට වින්දනාත්මක ස්වරූපයෙන් හඳුනා ගන්නා වූ තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් අපි ඔන්න වින්දනය මුල් කරගෙන රස වින්දනවා. මනසේ මනෝභාවය පුරවගෙන තියෙනවා. යම් චේතනා කර්මයක් ලක්ෂණයක් ප්‍රසඥතාවයක් කියනවා. එතකොට ධර්මය සමන්ගේ සිතට සිතින් දකින මොහොතේදී සිතෙත් මුකුත් නැහැ කියන්නේ. චේතෝ විමුක්ති වෙනවා සිත. චේතනා කර්මයක් නිසානේ රසඥතාවයක් ඇති වෙන්නේ නේද? වින්දනයක් ඇති වෙන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා වින්දනයක් හටගන්නේ චේතනා කර්ම කියන එක ඇතුල් වීම නිසා. එවන සිතත් විමුක්තිගත වෙනවා ධර්මය දකින්න වෙලට. ඇයි සිත විමුක්ති වෙන්නේ? ඇයි තමන්ගේ ප්‍රඥාව විමුක්තිගත වෙන්නේ? ධර්මය සියල්ලගේම නිදහස් වූ දෙයක් නිසා. පොද පොල් ගහක් මතක් කළාම පොල් ගහක තියෙන මොනවද? රූපයක් තියෙනවා, හැඩයක් තියෙනවා, අගයක් තියෙනවා, වර්ණයක් තියෙනවා, ස්වරූපයක් ආදී කොට ඇති වින්දනයන් මතකයන් ලබා ගන්නට හැකියාව තියෙනවා. නමුත් අපි පින්නතුන් දන්නවා හොඳම හොඳටම මේ කාරණේ. නමුත් අපි කතා කරනවා මොකද්ද? නිවනේ හැඩයක් නෑ, වර්ණයක් නෑ, ස්වරූපයක් නෑ. ඒක මිල කරන්න, අගය කරන්න වටිනාකමක් දෙන්න පුළුවන්කමක් නෑ. විඳින්න බෑ. හොඳ දෙයක් කියන්නත් බෑ, නරක දෙයක් කියන්නත් බෑ, මධ්‍යස්ථ දෙයක් කියන්නත් බෑ නිවන කියලා. සබ්බ සංඛාර සමතෝ. එහෙනම් ධර්මයේ දකින විට අපගේ ඥානය නිදහස් වෙලා විමුක්තිගත වෙලා පඤ්ඤා විමුක්ති. ඈ සිතත් විමුක්තිගත වෙලා චේතෝ විමුක්ති. ඈදෙන්නේ. එහෙමනම් යෝ ධම්මං පස්සතේ. කුමක් දැසද බලන්න ඕන? ධර්මයේ දැස. ධර්මයේ ස්වરૂපය අඳුන ගන්න ඕන. ධර්මයේ ස්වરૂපය අඳුනගෙන ධර්මයේ දැස ධර්මානුකූලව බලන්න ඕන. දැන් ධර්මානුකූලව බැලුවේ නැතුණු ධර්මයේ දැස ධර්මයේ පේන්නේ නැහැ. වෙන විදියකට තමයි ධර්මයේ පේන්නේ. ඒක පැහැදිලිද? දැන් සමහර බොහෝ උදවිය මේ ධර්මය අහනවා, අහලා තේරුම් අරගෙන ඉන්නවා. ධර්මයේ කියන එක දිහා බලනවා, හැබැයි ධර්මානුකූලව නෙමෙයි. තේරුණානේ? ධර්මානුකූලව බැලුවොත් විතරයි ඒක අපිට පේන්න පටන් ගන්නෙ. ඒක ආගේ පේන්න පටන් ගන්නෙ ඒ අනුකූලව බැලුවොත් විතරයි. අනුගතව බැලුවොත් පමණයි අපිට ඒ තත්වයට පත් වෙන්න හැකියාව තියෙන්නේ. එහෙම නැතිව අපිට පුළුවන් කමක් නැහැ ධර්මයේ අපට දැක ගන්න හැකියාවක් නැහැ. එහි සුවය වෙනින් හැකියාවක් නැහැ. ධර්මයේ දකින තැන තියෙන විදර්ශනා ධූරයේ දෙන කාලය තුල එයාගේ ජීවිතය පැවැත්වෙන්නේ ධර්මය දකින්නට. ඒ ආකාරයෙන් ධර්මයේ දකිමින් යන ඒ තනත්තා තනත්තේ යම් දවසක ධර්මයේ ජීවිතය කරගන්නවා. ධර්මයේ ජීවිතය කරගත්තාම මොකද වෙන්නේ? ධර්මයේ ජීවිතය කරගත්තාම ධම්ම ජීවිනෝ කියන අවස්ථාවටපත් වෙනකොට ජීවිතය හා ධර්මය කියලා දෙකක් නෑ කියන තැනට යනවා. එතකොට ජීවිතය කියන්නේ ධර්මය. ධර්මය කියන්නේ ජීවිතය. ඒකනේ බුදුහාමුදුරුවන්ට පෙන්නන්නේ නේද? බුදුහාමුදුරුවෝ කියන්නේ ධර්මය. ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙම නේද? ඇත්ත. කාරණේ. ඒක ඒ නිසා නේද කාටද කියන්නේ මේක? හා? වක්කලිහාමුදුරුවන්ට. යෝ ධම්මං පස්සති සෝවම් පස්සති කියලා කියන්නේ ඒ නිසයි. ඒ නිසා කවුරු හරි විරුද්ධ වෙන්න පුළුවන් මේ හාමුදුරුවෝ මේක විකෘති කරනවා කියලා. නමුත් හැමෝම ඒක තේරුම් කරගන්න ඕන. බාහිරින් අපි බුද්ධං ධම්මං සංඝං කියලා වඳින්න ඕන, කතා කරන්න ඕන. පරමාර්ථයට එනකොට බුදුහාමුදුරුවෝ මේ දේවල් නිවැරදිව පැහැදිලි කරලා දීලා තියෙනවා. එක තැනකට එකතු වෙනවා මේවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගංගා කීයක් මහා සාගරයට ගලා බසිනවද? ලක්ෂ ගානක් නේ. ලක්ෂ ගාන ගංගාවල් ගලාගෙන බසින කුඩා ඇළවල ගංගාවල් ඕ ගලාගෙන බසින මේ සියලුම රටවල් වලින් ඒ සාගරයට ආවහම සාගරය. ඒ වගේ තමයි මොන ධර්ම කරුණක් තිබුණත් පින්නතුනේ මේ හැම ධර්ම කරුණක්ම අවසන් වෙන්නේ නිවන කියන ධර්මයේ නිර්වාණ රත්යේ අතර වෙන්නේ. එහෙමනම් අපි බුද්ධ ධම්ම සංඝ වේවා ඔය ඕනෑම ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයක් වේවා සත්‍ය ශ්‍රෝධිපාක්ෂික ධර්ම වේවා ඒ සියලුම කරුණු කාරණා අවසානයේ ඒකීය ධර්මයක් හැටියට තමයි නතර වෙන්නේ නිවීම කියන තැන. ඒ නිවීම කියන ගුණයට තමයි ධම්ම කියලා කියන්නේ සද්ධර්මය. ධර්මය ජීවිතය කරගන්න. ධර්මයේ පොතේ තියෙන දෙන්නේ නැතුව ධර්මය ජීවිතය කරගන්න. ධර්මයේ දැනුමේ මතකයේ තියෙන දෙන්නේ නැතුව ධර්මය ජීවිතය කරගන්න. එකයි වැදගත්. දැන් අපි හිතමුකෝ ක්‍රිකට් පුහුණු කරුවෙක්ගේ එයාගේ ක්‍රිකට් පිළිබඳව ඥානේ තියෙන්නේ දැනුමේ. නමුත් ක්‍රිකට් ගහන්න බෑ, ලොකු බඩු ගෙඩියක් තියෙනවා, වයසත් එච්චර හරිය නෑ. හැබැයි එහෙම ක්‍රිකට් ගහන්න බෑ එයාට. හැබැයි අපි ඒක ජීවනය කරගන්න පුළුවන් පුජ්‍යලේ ශක්තිමත් කෙනෙක් ගන්නවා. අරගෙන එයාට මොකද කරන්නේ? අර දැනුමට සාපේක්ෂව පුරුදු කරනවා. පුරුදු වුණාම එයා ක්‍රිකට් අරයාගේ ඔළුවේ තියෙන නිර්මාණය මෙයාගේ තුල නිර්මාණය කරන. නිර්මාණය කළාම එයා ක්‍රිකට් ගහන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි. ඒ වගේම තමයි. දැනුමින් ඉන්න කෙනා අර පුහුණු කරුවෙක් වාගේ, අර පුහුණු වෙන කෙනා මේම ක්‍රීඩකයා වාගේ. යාළඟ දැනුමයි ඒ ක්‍රීඩා කුසලතාවේ දෙකම තියෙනවා. පුහුණු කරුවා ළඟ දැනුම පමණයි තියෙන්නේ, ක්‍රීඩා කුසලතාවේ නැති වෙන්න පුළුවන්. අර පුහුණුව ලැබෙන කෙනා තරමටම දක්ෂතාවය නැති වෙන්නත් පුළුවන් සමහර විට. ඒක එහෙම තමයි. දැන් මීටර් 100 දුවලා තරගයේ ඔලිම්පික් පදක්කම ගන්න ඒ ක්‍රීඩිකාවගේ හෝ ක්‍රීඩකයාගේ මේ පුහුණු කරුවාට ඒ වගේ මීටර් 100 දුවන්න පුළුවන්ද? පුහුණු කරුවාට දුවන්න බෑ. පුහුණු කරුවාට සමහර ලාද හැරෙම ජීවෙන කෙනෙක් වෙන්නත් පුළුවන් පුහුණු කරුවා. ආන්න ඒ වගේ තමයි. ඒ නිසා ඔබේ දැනුම කියන්නේ අරමිටියෙන් යන පුහුණු කරුවෙක් වෙන්න පුළුවන්. ඒ දැනුම සහ පුහුණුව දෙකම එකට එක්කල තැන අර ක්‍රීඩකයා වගේ වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ දැනුමයි ධර්මයේ ප්‍රායෝගිකත්වය කියන්නේ එකක් බවට පත් වෙන. ඒ කියන්නේ ඔබ පුහුණු කරුවෙක් පමණක් නොවි ක්‍රීඩකයෙක් බවට පත් වෙන්න ඕන. අන්න එතනයි ධර්මයේ ජීවිතය කරගත්තා. ඒ ක්‍රීඩාව තමගේ ජීවිතය කරගත්තා. ධර්මයන් ජීවිතය කරගත්තා. ධර්මයේ ජීවිතය කරගත්තාම තියෙන සහනය, ධර්මයේ ජීවිතය කරගත්තාම තියෙන වැදගත්කම කල්පනා කරලා බලන්න ඕන. මනෝ කියන ස්වභාවයක්නේ අපි සියලු දෙනාම ළඟ තබාගෙන ඉන්නේ. මනෝ මොනවාද? ටිකක් ගැඹුරින් කල්පනා කළාට පස්සේ තමයි තේරෙන්නේ මේ දුක් විඳිනවා නම් දුක් විඳින ඕනම දෙයක් මනෝභාවයක්, මනෝ ලක්ෂණයක් නිසා තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කියලා තේරෙනවා. ඒ නිසා තමගේ මනසට නිදහස කියන එක අහිමි වෙනවා මේ මනෝභාවයන් තුළ පැටලෙන්න. ඒ සියලුම මනෝභාවයන් පෙන්නුම් කළේ බුදුහාමුදුරෝ හරයක් ලෙස පෙනෙන හරයක් නැති දේවල් හැටියට. හොඳට ඒ වචනේ තේරුම් ගන්න, හරයක් ලෙස පෙනෙන හරයක් නැති දේවල් හැටියට. ඒ උපමාවන් වල තියෙන යථාර්ථය අන්න ඒක ගැඹුරින් බලන විට දැන් බලන්න උපමා කරගන්නවා සංඥාව මිරිඟුවක් කියලා. මිරිඟුවේ මොකද්ද? හරයක් ලෙස පේනවා. මොකද්ද? ජලය වාගේ පේනවා. නමුත් ජලය නැහැ. ඊට පස්සේ පෙන පිටු ගත්තහම කන්දක් වාගේ ලොකුවට පේනවා. නමුත් එහි ඇති දෙයක් නැහැ. හරයක් ලෙස ලොකුවට පේනොට ඒක ඇති දෙයක් නෑ. ඊළඟට හරයක් වාගේ ලොකු ගහක් වාගේ අපිට පේනවා කෙසෙල් කඳක්. නමුත් ඇත්ත වශයෙන් මේක පතුරු පතුරු ටික ගලවලා දැම්මහම ඒක අරටුවක්, හරයක්, දීර්ඝ කාලයක ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් ඒක නෑ. ඒ විදිහටම තමයි බුදුරජාණන් වහන්සේගේ උපමා මේ මනස පිළිබඳව තියෙන ස්වභාවයන් පිළිබඳව ගැන හඳුන්වලා තියෙන්නේ. හරයක් තියෙන දෙයක් හැටියට පෙනුනට හරයක් නැහැ. හරයක් තියෙන දෙයක් හැටියට දැනුනට හරයක් නැහැ. එහෙමනම් අපිට මේ වෙලා තියෙන හරයක් නැති ලෝකය හරයක් වශයෙන් අල්ලනවා. හරයක් නැති ලෝකය හරයක් වශයෙන් අල්ලගන්නවා. ඉතින් මේ ලෝකේ හරවත් දෙය මෙයයි කියලා ඉවර වෙලා නම් කරන්න බෑ කිසිම දෙයක්වත්. කිසි දෙයක් හරයක් නැහැ. දැන් ඔය අපේ භාවනා ඉගෙන ගන්න සාමිනහන්සලාට වන්දන හාමුදුරුවන් වහන්සේලාට කියන්න දෙන්නේ ඔබ වහන්සේලා හරයක් නැති ලෝකේ ආයි තව වෙන හරයක් ලබා දෙන්න එපා. ඒ සියල් හරයක් නැති ලෝකේ හරයක් නැති ලෙසම පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම තේරුම් ගන්න කැමති පින්නතුන් ඒක තේරුම් කරගන්න. ඒ කියන්නේ හරය කියන්නේ මොකන්ද? හරය කියන්නේ ශේෂය. ශේෂය ඉතුරු ඉතුරු නැතිව අවසන් කරන්න ඕන. ඉතුරු නැතුව අවසන් කරන්න නම් අතීතේ පමණක් අතහැරලා මදි. ඔබ අනාගතය අත්හරින්නම ඕන. අනාගතය විතරක් අත්හැරලා මදි. ගොඩාක් තැන්වල කියලා දෙන්නේ වර්තමානයේ සිටින්න කියලා. හරිම වැරදි කතාවක් ඒක. අනවබෝධය කියන කතාවක් ඒක. ගොඩාක් භාවනා ඉගෙනීම්වලත් ගොඩාක් අපේ පින්නතුරුත් ඉගෙනගෙන තියෙන වර්තමානයේ සංසුන් වෙන්න කියනවා, සංවර වෙන්න කියනවා, වර්තමානයේ සිහිය පිහිටවන්න කියනවා, නොයෙකුත් කතා. මොහොතක් සිතා බලන්න. අතීතයක් නොමැති තැන අනාගතයක් නොමැති තැන වර්තමානයක් පිහිටන්නේ නැත. ඔබ තවත් හොඳට තේරුම් කරගන්න බැරි නම් දෙපැත්තේ බිත්ති දෙකක් නැත්තම් අපිට මැදක් මැනගන්න පුළුවන් කමක් නැහැ. දෙපැත්තේ ද්‍රව්‍යමය වස්තුන් දෙකක් තියෙන්න ඕන මැදක් අපිට මැනගන්න. එහෙමනම් මැද අල්ල ගන්නවා කියලා කියන්නේ එයා අතීතය අනාගතය අල්ලගත්ත කෙනෙක් අනිවාර්යයෙන්ම වෙනවා. අනාගතය අල්ලගත්ත කියලා කියන්නේ එයා අනිවාර්යයෙන් වර්තමානයේ අතීතය අල්ලගත්ත කෙනෙක් වෙනවා. එයා අතීතය අල්ලගත්ත කියන්නේ එයා ඒකාන්තයෙන් වර්තමානයේ අනාගතය අල්ලගත්ත කෙනෙක් වෙනවා. මේකෙන් ලිහින්න හම්බෙන්නේ නැහැ. මේකෙන් ලිහින්න නම් අපි අතීතය අත්හරින්න ඕන, අතීතයේ සේම අනාගතය අත්හරින්න ඕන, අනාගතයේ සේම වර්තමානය අත්හරින්න ඕන. අන්නේ තුන් කාලය අතහැරියාම තමයි වෙන තුනේ අකාලික ධර්මය පවතින්නේ. තුන් කාලය අතහැරියාම අකාලික ධර්මය පවතින්නේ. කාලය තියෙනකන් කවමදාකවත් ධර්මය මුණ ගැහෙන්නේ නැත. මේ අකාලික ධර්මය තමන්ගේ බුද්ධියට ග්‍රහණය කරන්න බෑ, අල්ලගන්න බෑ. තමන්ගේ බුද්ධිය මේ කාලය තුල පවත්වන්නේ නැතිව ඒ අකාලික ධර්මයට පිවිසෙන්නට තමන් විරුද්ධ කෙනෙක් බවට පත් වෙනවා. අපිට රඳව ගන්න අවශ්‍ය කරන්නේ මොනවද? මතක තබා ගන්න තියා ගන්න වෙන්නේ මොනවද? පුජ්‍යල සංකල්පය තමයි මතක තියා ගන්න වෙන්නේ. පුජ්‍යල දෘෂ්ටිය තමයි මතක තියා ගන්න සිද්ධ වෙන්නේ. පුජ්‍යලත්වයෙන් තොරව පවතින කිසි දෙයක් ඔබේ අධ්‍යාත්මය තුළ ඔබට බලන්න. පුජ්‍යලත්වය මුල් කරලා පුජ්‍යලත්වය පදරම් කරගෙන යම් දෙයක් ඔබ තුල රඳවගෙන ඉන්නවනම් ඒක තමයි ඔබට බරක් හැටියට, වේදනාවක් හැටියට පත් වෙන්නේ. පුජ්‍යලේ හැටියට නොසිටින්න ඒකට හේතුව පුජ්‍යලේ මෙතන නැති නිසා. නැති වෙන්නේ කොහොමද මේ ඉන්නේ? ඔව්. හරයක් නැතිදී හරයක් ලෙස පෙනීම පමණයි. ජලය වගේ අර පේන්නේ ජලය නැත. අර මහ කන්දක් වගේ පෙනගොඩ පේන්නේ පෙනගොඩේ ගන්න පුළුවන් හරයක් නැත. අර කෙසෙල් කන්දක් වගේ පේන්නේ කෙසෙල් කඳේ ගන්නට හරයක් නැත. එහෙමනම් ඔබත් පෙන ගොඩා, ඔබත් මිරිඟුවා, ඔබත් කෙසෙල් කඳ. එතන තමයි සියලු ප්‍රශ්න උත්තර දෙන්නේ. පුජ්‍යලත්වයට තදින් බැඳීම, පුජ්‍යලත්වයේ තුලින් ආගමික සංකල්ප, ජාතික සංකල්ප වලට බැඳීමෙන් මිනිසයා, සංස්කෘතික සංකල්ප වලට බැඳීමෙන් මිනිසයා අතිශයින්ම වේගකාරී සහ අසහනකාරී මිනිසෙක් බවට පත් වෙනවා. මේ මමේ කියලා මට දැනෙනවානේ. ඔව්, මිරිඟුව හොඳට පරීක්ෂා කරලා බලන්න, තේරුම් ගන්න. මිරිඟුව තේරුම් ගන්නකම් අපිට ඒක ඒ රැවටීමෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. බොහෝ දෙනා සිතනවා මේ නැති කරගන්න කියන්නේ සිතුවිලි කියලා නෑ. සිතුවිලි නෙමෙයි නැති කරන්න කියන්නේ. චේතන නැති කරන්න කියනවා. හිතනවා. සිතේ ක්‍රියාවලිය නතර කරගන්න කියන්නේ. මොකුත් නොකර ඉන්නයි මේ කියන්නේ. ඔහේ බලාගෙන ඉන්නයි මේ කියන්නේ කියලා හිතනවා. ඒ අය හිතන දේවල් මේ කියන්නේ. පැහැදිලි කරේ. කල්පනා කරනවා. ඒ එකක්වත් නෙමෙයි. නිවැරදි දැකීමයි අපි ළඟ ඇති කරගන්න ඕන. මොකද නිවැරදි දැකීම කියන්නේ මම ඒක සරලව පිළිතුරු පැහැදිලි කරලා දෙන්නම්. ධර්මානුකූලව දැකීම. අපි යම් භාණ්ඩයක් වස්තුවක් එහෙම නැත්නම් පුජ්‍යලේ එකට උදාහරණයට ගන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ අපි ඒ දේවල් ඒ විදියට දකින්නේ නැහැ. ඒ ස්වභාවයෙන් දකින්නේ නැහැ. ඒ ස්වභාවයෙන් දකින්නේ නැහැ. අපි දකින්නේ අපේ මනෝභාවයෙන් දකින්නේ. ස්වභාවයෙන් දකින්නේ මනෝභාවයකින් දකින්නේ. මේ දකින්න ක්‍රමය බලන්න. දැන් අපි ජීවිතේ සියලුම දෙනා ඔන්න බලන්න බලන විදිය. එක කාන්තාවක් දිහා බලනවා මවක් විදියට. එයත් කාන්තාවක්. තව කාන්තාවක් දිහා බලනවා යෙහෙළියක් විදියට. එයත් කාන්තාවක්. තව කාන්තාවක් දෙස බලනවා සහෝදරියක් ලෙස. එයත් කාන්තාවක්. තවත් කාන්තාවක් දිහා බලනවා හතුරු කෙනෙක් හැටියට. එයත් කාන්තාවක්. සතුරු කෙනෙක් හැටියට. තව කෙනෙක් දිහා බලනවා පිරිමි පාර්ශවයේ භාර්යාවක් හැටියට. නේද? ආදී වශයෙන් අනේකාකාරයෙන් ස්වરૂපයකින් බලනවා. එයින් ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? එතනතේ. මනෝභාවයකින් බලනවා කියන කාරණය. මනෝභාවයකින් බලනවා කියන කාරණය. දැන් එහෙමනම් දැන් එක කාන්තාව එක්කෙනෙකුට එකම කාන්තාව කී ආකාරයකට බෙදෙනවද? දරුවන්ට මවක් හැටියට පේනවා. ස්වාමියට භාර්යාව හැටියට පේනවා. සහෝදරයට සහෝදරිය හැටියට පේනවා. ඒකාන්තාවගේ අම්මා තාත්තට තමන්ගේ දියණිය හැටියට පේනවා. දැන් බලන්න එකකාන්තාව මනෝභාවයත් කියන්නේ. දැන් අපි කියපු ඒවායි හතරක් පහක් තිබ්බද එක කාන්තාව අධ්‍යා මනෝභාවයන් කෝටියකින් බලන්න පුළුවන්. දැන් ඒක තේරෙනවද? දැන් ඒවල එක පිරිමියෙක් දිහා මනෝභාවයන්ගෙන් කෝටියකින් බලන්න පුළුවන්. දැන් කොතනද වැරද්ද තියෙන්නේ? රූපේද වැරද්ද තියෙන්නේ? රූපේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. රූපේ නෙමෙයි වැරද්ද. ඒකයි සෝමහ. එහෙමනම් අපේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්කම තියෙන්නේ අපි දකින ක්‍රමය යහපත් කරගත්ත තැන. දැන් අපි ගොඩාක් බෞද්ධයන්ට වැරදිච්ච තැනක් තමයි අර චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන බුද්ධ වචනයෙන් එහාට ගිහිල්ලා ඒ චේතනා ස්වરૂපයකින් යමක් හරි වැරද්ද කියන හා දෘශ්‍යමාන ක්‍රමවේදයේ මේක හොයන ක්‍රමවේදයේ අත්හැර දාලා අපේ අය මේ කෝටියක් දේවල් වැරදි 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 කියන දෘෂ්ටියට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වැරදි කියලා හිතපු හැම දෙයක්ම වරදක් කියන එක ඉගෙනගත්ත දේට අනුව වැඩ කරන්න පටන් ගන්නවා. එහෙමනම් ඒ මනුස්සයය තුළ අසහනයෙන් හෙලෙනවා. ඊළඟට හරි කියලා ගත්ත දේවල් දහසක් තුළ හරි හරි කියලා ඒ දේ උගන්වපු හරි සමාජයෙන් අපිට උගන්වපු හරි හරි සමාජලට ඒක වැරදි වෙන්නත් පුළුවන් සමාජලට උගන්වපු හරි කියලා ඉගෙනුවොත් එහෙම ඒ දේ වෙනසු කරනවා ඒ කියන්නේ සර්පය මරුවාම දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියුවා මේ මිනිස්සු සර්පය මරනවා සත්තු මරුවාම ඒ පින් සිද්ධ වෙනවායි කියලා කිව්වා මේ මිනිස්සු සත්තු මරනවා අන්‍යාගමික මරුවාම ඔබට ස්වර්ගයේ දොරටු විවර වෙනවායි කියලා කිව්වා මේ මිනිස්සු අන්‍යාගමිකව මරනවා අනිත් ජාතීන් වඳ කරන්න ඕන කියලා කල්පනා කරාම අනේක විධ දේවල් කළා ඔය කොළඹ බාලිකා විද්‍යාල ළඟ තියෙන යම් යම් ආගමිකයන්ගේ හෝටල් වල වඳ පෙති දාලා අර බාලිකාවන්ට කන්න දෙනවා කේක් එහෙම ඒ වයින් වඳ භාවයට පත් වෙනවා සිංහල ජාතිය වඳ භාවයට ඒගොල්ලෝ පත් කරනවා මේ දේවල් කරන්නේ ඔවුන්ගේ මනසට දාන මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ වගේම තමයි අනිකුත් මිත්‍යා දෘෂ්ටික ලක්ෂණ ඒ පරම මිත්‍යා දෘෂ්ටිය බෞද්ධයන්ට නැහැ බෞද්ධයන්ට පරම මිත්‍යා දෘෂ්ටිය නැති වුණාට මිත්‍යා දෘෂ්ටිය තියෙනවා අර පරම අන්තවාදී පාපිෂ්ඨ දස අකුසල් සිද්ධ කරන මහා පරම මිත්‍යා දෘෂ්ටිය නැහැ ඒවයි මෙන් වෙලා බෞද්ධකම තුල පිහිටන්නේ ඒ වුණාට නිවන් දකින්නට බැරි මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නේද නැති කර ගන්නවා ඒකත් අපි දුරු කර ගන්නවා නැති කර ගන්නවා තත්ථාකාරයේ දැකීම ස්වභාවය ඔබ කැඩපතක් වන්නවා ඔබට රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන නම් මාර්ගඵලලාභී කෙනෙක් වෙන්න ඕන නම් ඔබ මොකද කරන්න ඕන ඔබ කැඩපතක් වන්නවා එහෙම බැරි නම් මහ පොළොව වාගේ වන්න. එහෙම බැරි නම් සුළඟ වාගේ වන්න. එහෙමත් බැරි නම් ගින්න වාගේ වෙන්න. ගින්නේ ස්වභාවය මොකද්ද? දාන ඕනම දෙයක් පුළුස්සන දාන. ධර්මඥානයේ ස්වභාවයත් මොකද්ද? වැඩෙන ඕන දෙයක් පිච්චිලා යනවා. ඒ කිසි දෙයක් වැඩෙන්නේ නැහැ. අළු වෙලා යනවා. මහා පොළොව දරා ගනිමින් ඒ කිසි දෙයක් හොඳ නරක වශයෙන් බාර ගන්නෑ. ජලය හොඳ නරක වශයෙන් බාර ගන්නෑ. සුළඟ හොඳ නරක වශයෙන් බාර ගන්නෑ. ස්වභාවය ඒත් ඔබ මහ පොළොව වගේද ජලය වගේද සුළඟ වගේද ගින්දර වගේද නෙමෙයි මම වගේ මම වගේ ඉතින් අපි අහන්න ඕන බලන්න ඕන මම කියන්නේ කවුද මමෙක් නැහැ කියන එක නෙමේ වැදගත් මමෙක් නැති කරගන්න එකයි වැදගත් මමත්වය දුරු කරගන්න එකයි වැදගත් මමෙක් නැහැ කියනවට වැඩිය මමෙක් නැහැ කියන්නේ මමත්වය මමෙක් ඉන්නවා කියන්නේ මමත්වය මමත්වය නැති කරගත්ත කෙනාට මමෙක් නැහැ කියන්නත් බෑ මමෙක් ඉන්නවා කියන්නත් බෑ ඒ වචනේ ධර්ම කරුණේ තියෙන යථාර්ථය තේරුම් ගන්නකෝ මමත්වේ නැති කරගත්ත කෙනෙකුට මමෙක් නැහැ කියන්න බෑ මමෙක් ඉන්නවා කියන්න බෑ එයා ඒ පදනම් දෙකින් නෙමෙයි කතා ඇයි එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ සැබවින්ම මමත්වය නැති නිසා එතකොට මමත්වයේ දුරු කරගත්ත කෙනෙක්ගේ දෘෂ්ටිය පදනම න්‍යාය දර්ශනය මමෙක් නැහැ කියන එකද නෑ එහෙනම් මම ඉන්නවා කියන එකද? එන්නේ. මොකද්ද පදනම? පදනමක් නැති එක තමයි පදනම. පදනමක් නැති එක තමයි පදනම. ඒක ලෝකෝත්තර ධර්මයක්. ලෞකික ලෝකයේ තෝ වචනවත් ඔය කාරණාවත් දිරවන්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒකනේ ඇත්ත කතාව නේද? පදනමක් නැති එකක් කොහොමද පදනමක් වෙන්නේ? මේ අපි නිදහස් කරන්න උත්සාහ කරන්නේ ඔබේ දෘෂ්ටි, ඔබේ සංකල්ප, ඔබේ වචන, ඔබේ ආත්මය, ඔබේ ජීවිතය නිදහස් කරන්නයි හදන්නේ. අපිට යම් යම් දේවල් එල්ලෙන්න කියලා දෙන දහම් අතරේ ඔබ සන්තෝෂවන්ත, ඔබට ලැබිලා තියෙනවා ගැලවෙන දහම, නිදහස් වෙන දහම. අපිට ගොඩාක් තියෙන ආගමක නාලිකාවල් අහන්න, ඔබව යම් යම් දේවල් වල එල්ලනවද නැද්ද? එල්ලනවා. මේවි කිසිම ආගමක දහමක එල්ලන්නේ නැහැ. දැන් මෙතන බෞද්ධයෝ තියෙනවා, බෞද්ධයෝ තියෙනවා. ඒකේ වැදගත්කමක් නැහැ. මොකද හේතුව මෙතන එල්ලන්නේ නැහැ. ඒ සියලුම දෙනාගේ තියෙන ආගම් මොනවා හරි තියෙනවා. ওই ලේබල් වස්තින් ඔහි තිබුණා. ඒයන්ට කැමති කැමති විදියට, කැමති කැමති ආකාරයේ ඔව් හැම ආගමකම සත්පුරුෂයෝ ඉන්නවා, සමාගමකම අසත්පුරුෂයෝ ඉන්නවා. මේ ලෝකේ හා හොඳ හා නරක මිනිසුන් කොටස් දෙකක් බෙදාගෙන නරක මිනිසුන් වෙන් කරලා හොඳ මිනිසුන් ආශ්‍රය කරන්න, දාර්ශනිකයන් බුද්ධිමතුන් ආශ්‍රය කරන්න වෙන් කර ගන්නවා. එච්චරයි. එයිසා අපි අපේ ආශ්‍රයයට ඉතාම වැදගත්කම තියෙන්නේ හොඳ හා නරක, දුකින් හා සතුටින් ඉන්න මිනිස්සු කොටස් දෙකක් පමණයි. ධර්මයේ ඥානය තුල වඩාගත් ඕනම කෙනෙකුට ගොඩක් සතුටෙන් ඉන්න පුළුවන්. ගොඩක් සතුටෙන් ඉන්න පුළුවන් ධර්මයේ ගොඩනගාගත් කෙනෙකුට. ධර්මයේ නැත්නම් ලෝකාධිපත්‍ය රජ වුණත් සතුටෙන් ඉන්න පුළුවන් කමක් නැහැ. ධර්මයෙන් පමණයි සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ දහම ඇති කරගන්න සමහර අය උගන්වනවා මේ වැරදි ආభాෂයක් තුලින්. ඒ ඇවිල්ලා තියෙන්නේ මේ අපිට ටික ටික උගන්වනවා මේ දන් දෙන්න ඕන, ඊළඟට සිල් රකින්න ඕන, ඊට පස්සේ මේ භාවනා ටික කාලයක් කරලා පාරමිතා මෙහෙම පුරන්න ඕන කියලා. ඒ වැරදි කතාවක්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රායෝගික චරිතය තුළ ඒ මොකක්වත් නැහැ. අඟුලිමාල හම්බුණාම දන් දෙන්න කිව්වද? ඒ මොකක්වත් නැහැ. යාට අධ්‍යාත්මික අවබෝධය ලබා දුන්නා. එච්චරයි. දැන් උපතිස්ස කෝලිස්ත ආවම ඕම හරියන්නේ නැහැ. ඉස්සෙල්ලම මේ වතාවත් කරන්න ඕන, ඉස්සෙල්ලම දන් දෙන්න ඕන, මේ පන්සල අතු ගගා ඉන්න ඕන, එහෙම කිව්වද? එහෙම කිව්වේ නැහැ. එක ධර්ම කරුණෙන් ධර්ම අවබෝධය ලබා ගන්නවා. ඈ අනිත් මේ පටාචාරාවහම එයාට කිව්වද ආද අවුරුද්දක් අවුරුද්දක් සමාදන් වෙලා ඉන්න හැරෙන්නේ කියලා? එහෙම කිව්වේ නෑ. මේ ඥානයේ පුබුදවන දහම යට කළ විනාශ කළ වෘත සමාදානයක් අර හින්දුන්ගේ වෘත සමාදානය මේකට අන්තර්ගත වුණා අවාසනාවකට බුද්ධාගම නමින්. ඊට පස්සේ ඒ මිනිස්සුගේ කාලය ගෙවනවා විතරයි, ධනය නාස්ති වෙනවා විතරයි, අධ්‍යාත්මික සංවර්ධනය ඇති වෙන්නේ නැහැ. ඒ අධ්‍යාත්මික සංවර්ධනය ඇති වෙන්න ඥාන දර්ශනයක්, මේ ඥාන දර්ශනය උපදවා ගන්න ඕනේ. දේශනාව කරන්නේ යම් වෙලාවකද ඒ වෙලාවෙම තමයි භාවනාවක් වෙන්නේ. බුදුහාමුදුරන්ගේ ක්‍රම වේදේ. භාවනාව යම් වෙලාවකද වෙන්නේ, ඒ වෙලාවම තමයි ධර්මයේ දකින්නේ. ඇහැදෙන්නේ යම් වෙලාවකද කල්යාණ මිත්‍රත්වයේ ලැබෙන්නේ, යම් වෙලාවකද සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ, යම් වෙලාවකද යෝනිසෝ මනස්කාරයේ දෙන්නේ, යම් වෙලාවකද ධම්මානුධම්ම ප්‍රතිපත්ති වෙන්නේ, ඒ සියල්ල එකවර එක මොහොතේ සිදුවන්නේ. අසුවත් ධර්ම මනස්කාරයේ යෙදෙද්දී ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඉලක්කයක් හැටියට තමයි ධර්ම අවබෝධය පෙන්වුම් කළේ. විශිෂ්ට ඉලක්කයක් ගැනීම. අපිට ඉලක්කයක් ගන්න කොහොමද? අපි දුන්නකින් හරි විදලා තියනවද? දුන්නකින් හෝ ඉලක්කයකට වෙඩි තැබීමක් හරි කරලා තියෙනවනම් යාට තේරෙනවා ඉලක්කයක් ගැනීම සඳහා මොන තරම් පරිස්සමක් දරන්න ඕනද කියලා. ඒ පරිස්සමක් දැරීම තුළ තමයි ඉලක්කයක් ලබා ගන්න. ඒ වගේ දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරලා තියෙනවා. තාම අසීරු ඉලක්කයක් ඒක. කොයි වගේද? අස්ලොන් ගහක් 16ට ගලලා පංගුවක් අරගෙන අමාවක දවසේ විදුලි එළියෙන් ඒ අස්ලොන් ගහ දෙකට කැඩෙන්න හැලෙන්න මේ දුන්නෙන් විදිනවා. ඒ ඉලක්කය මොන තරම් අසීරු ඉලක්කයක්ද? හිතන්නවත් බැහැ නේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්න ඒ ඉලක්කය ගන්න ඕන. අසලොන් ගහක් 16කට පල දවසක් අරන් එන්නකෝ 16ට පල ගෑල්ලක් මෙහෙ. ඔය ඉන්නවනේ මේ අස්සෙක් නැත්තම් ඔය පොණියෙක්ගෙන් හරි ගලව ගන්නකෝ එකක්. 16ට පල ගෑල්ලක් අරගෙන එන්න අපි මීටර් 10ක් ඈතින් කියලා දුන්න පුත් අරගෙන ඇවිල්ලා අපි අර අසලොන් ගහේ දෙකද පැලෙන්න ඕනේ නිකන් වදින්න තියන්න. ඒකනේ අන්නේ ඉලක්කය තමයි ඔබ ගන්න ඕන. ඒ ඉලක්කය ගන්නවත් සමගම ඔබේ මනස පුදුම අවබෝධයකින් පිබිදෙනවා. රෙදි කෑල්ල නම් අතුල්ලනෝ හැමදාම පිරිසිදු වේවා කියලා. හැබැයි රෙදි කෑල්ල පිරිසිදුුනේ නෑ. හැම මිනිස්සෙක්ම මම හරිම සාර්ථක ජීවිතයක් ගත කරන්න ඕන, මම සතුටින් ජීවත් වෙන්න ඕන, මම සාර්ථක මිනිස්සෙක් වෙන්න ඕන කියලා හැමදාම රෙදි කෑල්ල පිරිමදිනවා. රෙදි කෑල්ල පිරිමදිනවා කියන්නේ වැඩ කරනවා, කටයුතු කරනවා, කටයුතු සංවිධානය කරනවා. ඒත් වෙන්නේ මොකද? රෙදි කෑල්ල තව අපිරිසුදු වෙනවා. අර චූල පන්තකට වෙන දේ වෙන්නේ පිරිසිදු වේවා කියලා මදිනවා, පිරිමදිනවා, පිරිමදින හේ සිද්ධ වෙන්නේ අපිරිසුදු වෙන එක. ඉතින් ඔබේ සිතට වෙලා තියෙන එක නේද? ඔබ පිරිසුදු කරගන්න, ශ්‍රේෂ්ඨ කරගන්න, ජේෂ්ඨ කරගන්න, විශිෂ්ඨ කරගන්න, උදාරතර කරගන්න, උත්සාහ කරගන්න තැනම මොකද වෙන්නේ? අනේ අපි මේ සමාජය තුළ මොන තරම් ඉහළට ගියත් රජ වුණා, ලෝකාධිපත්‍ය රාජ්‍යයට පත් කරගත්තා, බලනකොට අර ශ්‍රේෂ්ඨ වෙන්න උත්සාහ කරන තැනම ඒක නැති වෙලා තියෙනවා. කිසි වැඩක් සනසිලි ජීවත් වෙන්න කැමති අයට මම මේ කතා කරන්නේ. කිසි වැඩක් කරන්න බෑ ලෝකෙම ප්‍රශංසා ලබන. මම මේ කිසි වැඩක් කරන්නේ මේ බණ කියන්නේ ලෝකෙ ප්‍රශංසා ලබන්න නෙමෙයි. ඒ සම්පූර්ණයෙන් අයින් කරලා දාලා තියෙන්නේ. මිනිසුන්ට දහම් පොත්පත් හරි CD හරි මුද්‍රණය කරලා දෙන්නේ ප්‍රශංසා ලබන්න නෙමෙයි. කවදාවත් සැනසෙලි ජීවත් වෙන්න හම් වෙන්නේ නැහැ ප්‍රශංසා බලාපොරොත්තුෙන් යමේ සිටියොත්. මම ප්‍රශංසා ලබන කෙනෙක් නෙමෙයි, මම ප්‍රශංසා කරන කෙනෙක්. තේරුණාද? ඔබත් එසේ වන්න උත්සාහ කරන්න. ඔබ ප්‍රශංසා ලබන කෙනෙක් වෙන්න එපා, ප්‍රශංසා කරන කෙනෙක් පමණක් වෙන්න. අර පැත්ත වහලා දාන්න සම්පූර්ණ. ප්‍රශංසා ලබන්න තියෙන දොරටුවක් තියෙනවනේ, ඒක වහලා දාන්න. ඒක වහලා දාලා සීල් කරලා තියලා ප්‍රශංසා කරන තමා විසින් ප්‍රශංසා කරන දොරටුව කරන්න. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඒකනේ ලෝකෙන් යමක් බලාපොරොත්තු වෙන්නේ නේ. ලෝකයටම මම මේ ධර්මයේ දෙන්නේ කොහොමද කියලා කල්පනා කළා විතරයි. අන්න ප්‍රශංසා කරන කෙනෙක්. ප්‍රශංසා කරනවා කියන්නේ කෙනෙක් වාගේ කරනවා කියන එක නෙමෙයි. එයා ප්‍රශස්ති මට්ටමට ප්‍රබුද්ධ මට්ටමට ගොඩනගනවා කියන එක ප්‍රශංසා කිරීමක් තමයි. හැමතිස්සෙම වාචිකව අගය කිරීමක් කිරීමම නෙමෙයි. කෙනෙක් උසස් තලයකට ගෙනල්ලා තබන එක ප්‍රශංසා කිරීම තමයි. දැන් බලන්න ඔබට සැනසෙල්ලේ ඉන්න බැරිද කියලා. පුළුවන්. අර ප්‍රශංසා ලබන දොරටු වහලා තියෙන හින්දා ඒ දොරටුවින්මනේ අප්‍රශංසා අප්‍රසාදය අපකීර්තියත් වෙන්නේ. ඒ දෙන්නටම එනම් වෙන්නේ. අපේ මනසේ ස්වභාවයකට විවෘත කළාම මේ ස්වභාවේ පොසිටිව් නෙගටිව් දෙකම එන්න පටන් ගන්නවා ඒ අදාළ දොරටුවේ. හරියට මේ මහත්යයට මඟුල් ගෙදරට ආරාධනා කරාම නෝනත් නොමිලේනවා වගේ. නැත්තම් නෝනට ගත්තා මේ මහත්යයට එනවා වගේ. ඒ වගේම සැපට දොර විවෘත කළාම දුකත් ඒ දොරින්ම එනවා වාගේ. දැන් මේක නිවැරදිව ඥානනය කරගන්නවා. දැන් ධර්මයේ දේශනා කරනකොට ඔන්න ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ අපේ ඔළුව නිදහස් වුණා ලස්සනටම මේ මගේ ධර්මයට මගේ ඥානය මම ફોකස් කරගත්තා සෙටල් කරගත්තා කියලා කියනවා. ඒ අපි ධර්මයේ කියන්නේ ඔබ තුල ඇති වෙන මේ ඉලක්කය, ඒ ගන්න ඉලක්කය, ඒ ගුණය ඔබ නිවැරදි ලෙස ඥානනය කරගන්න පුළුවන් මට්ටමට ප්‍රඥාවෙන් පූර්ණත්වයටපත් වෙනකොට ඔබට තනියෙන්ම ඔබේ ඥානය වැඩි වීමෙන් අර ධර්මයේ සමාධියට එන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතර බණක් අහනවා වගේම තමන්ගේ නුවණේ අර ධර්මයේ අවදි වෙන විට ඒ සමාධියට, ඒ ගුණයට, ඒ ඥාණයට, ඒ දර්ශනයට, ඒ ධර්මකාමී ලක්ෂණයට ඔබේ සිතපත් වෙනවා. ඉතින් පළවෙනි සෝහන් මාර්ගඵලලාභී කෙනාට තියන්නේ සෝහන් මාර්ගඵල සමාධියක් තියෙනවා. සකුදාගාමී කෙනාට සකුදාගාමී මාර්ගඵල සමාධියක් තියෙනවා. අනාගාමී කෙනාට අනාගාමී මාර්ගඵල සමාධියක් තියෙනවා. අරහත් ඵලයටපත් වෙච්ච කෙනාට අරහත් ඵල සමාධියක් තියෙනවා. දැන් සමහර අය මේ සමාජයේ මේ පළවෙනි සෝවාන් මාර්ගඵල ඥානය ලබාගෙන නිකන් දැකීම විතරයි එතන තියෙන්නේ. එයා සකුදාගාමී, අනාගාමී, අරහත් වහන්සේගේ පවා දැකීම දකිනවා. හැබැයි පත් වෙලා නැහැ. උදාහරණයක් වශයෙන් අපි පාර්ලිමේන්තුවට ඇතුල් වෙනවා. පාර්ලිමේන්තුවට මේ චන්දිල්ලල යන්න ඕනේ. අතු ගන්න ගියත් පාර්ලිමේන්තුවේ ඔක්කොම සීට් ටික දකින්නවා. කථානායකගේ පුටුව දකින්නවා. ජනාධිපතිවරයාගේ පුටුව දකින්නවා. අගමැතිවරයාගේ පුටුව දකින්නවා. හැබැයි දැක්කට වාඩි වෙලා නැහැ. ඔන්න අතු ගන්න වෙලාවට වාඩි වෙන්න පුළුවන්. හැබැයි නිලතරතුරක් ඇතුව වාඩි වෙන්න පුළුවන් කමක් නැහැ. මං අහලා දෙන විදිහට මේ පුටුවේ වාඩි වෙනවලු මේ කතානායක පුටුවේ වතු ගන්න මිනිස්සු නිකන් අතු වතු ගගා ඉන්නවා. නමුත් ඒක නිලතලයක් ඇතුව වාඩි වෙලා නැහැ. අන්න ඒ වගේ ධර්මයේ අපි දැක්ක පමණින් අපි හිතන්න හොඳ නැහැ මම දැන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉන්නේ කියලා. නේද? මාත්‍ය කොහෙද ගියේ කියලා? ආ මාත්‍ය පාර්ලිමේන්තුව ගියානේ. මම ඇත්තට ඡන්ද ඉල්ලලා දීන්නද? නෑ නෑ අතු ගන්නවා ඒකේ. නේද? ඒව නැත්තම් කියල්කොලා මහත්තයා පාර්ලිමේන්තුවේ වැඩ කරන්නේ නෑ. මන්ත්‍රීතුමා කොයි බලන්නද? නෑ අනේ කිචන් එකේ වැඩ කරන්නේ. ඉතින් ඒ වගේ ධර්මයේ ඇතුළු වෙලා මේ පොඩ්ඩක් දැකලා රහත් වෙලයි කියලා කියාගන්න පිරිසක් ඒකවත් කියලා අපිට පේන තියෙන අහන්න තියෙන ඒ රැවටීමක්. තාන අවබෝධයක් පසු කාලේන යම් ප්‍රමාණයක ධර්මයන් දැකූ බවක් පේනවා. ඒ වුණාට ඒක තුළ තියෙන රැවටීමක් ඇත්තෝ මුලාවක්. ඒ මුලාවෙන් ඇත්තෝ නිදහස් වෙන්නත් ඕන.
එහෙම නැත්නම් ඒ අත්තන්ට මේක පරිබෝධයේ පිරිස පවතින මොකද නිර්වාණ ධර්මයේ වැරදි විදියට ගත්තොත් ඒකෙත් උමුතු භාවයට පත් වෙනවා අනිවාර්යයෙන් මොකද හේතුව ඉන්ද්‍රිය ගෝචර ශක්තියකට එකතු කරන්න බෑ ඉන්ද්‍රියන් තුල වඩන්න පුළුවන් ගුණයක් නෙමෙයි ඉන්ද්‍රියන් නිවාලු ගුණයක් ඉතින් ඉන්ද්‍රිය බුද්ධිය කියලා කියන්නේ හරිම ස්වල්ප වූ අල්ප වූ බුද්ධියක් දැන් මේ අපි ඇහැ කියලා කියන්නේ හරි අල්ප ඥා දර්ශනයක් තියෙනවා අර ඇසේ මෙගාපික්සල් ගානක් නල්ලා දාලා තියෙන මෙච්චරයි දකින්න පුළුවන් කියලා මෙච්චර දහරිතාවක ෆොටෝ එකක් විතරයි මේ ඇහෙන් ගන්න පුළුවන් ඊට වඩා ප්‍රබල කැමරා ලෝකයේ සවි මේ නිෂ්පාදනය කරලා තියෙනවා ඇහැට වඩා ප්‍රබලයි දැන් අපිට ඇහෙන් දකින්න බෑනේ මේ අනන්ත විශ්වයේ තියෙන අනිත් මේ තාරකා නේද නමුත් කාචයකින් කැමරාවකින් තමයි කැමරාව කරා තමයි අපි ඒක ටීවී තිරයකින් දකින්නේ එන ඇසට වඩා ප්‍රබුද්ධ ප්‍රබල දුරදර්ශන හදලා තියෙනවා. එහෙමනම් ඇයි අපි අපේ මොලේ මේ දන්න ටික ලෝකයයි කියලා ඇයි ග්‍රහණය කරන්නේ? දන්න ටික ලෝකයයි කියලා ග්‍රහණය කරන්න එපා. දන්න ටික සියල්ලයි කියලා ග්‍රහණය කරන්න එපා. මේ තියෙන්නේ මනෝභාවයක්, මේ තියෙන්නේ සිහිනයක්, මේ තියෙන්නේ මිරිඟුවක්, මේ තියෙන්නේ රැවටීමක්. ඒකනේ නිවීමක් නැත්තේ. ආගම් ගොඩාක් තියෙනවා. කිසිම කෙනෙක් නිවීමක් නැහැ. සංස්කෘතීන් ගොඩාක් තියෙනවා. කිසිම කෙනෙක් නිවීමක් නැහැ. බණ ගොඩාක් තියෙනවා. කිසිම කෙනෙක් නිවීමක් නැහැ. ඇයි නිවීම නැත්තේ තමා ළඟ? ඒවා හුදෙක් සිහින බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඒ කාරලින්ද ඇතුළෙම ඉන්න මැඩියු ටිකක් කෑ ගහනවා වගේ සිද්ධාමයක් බවට පත් වෙනවා. මේක ලෝකයයි කියලා හිතාගෙන අර ලෝකෝත්තර ධර්මයේ පවා ලෝකයට පෙරලලා අර්ථ නිරූපණය කරලා ලෝකයට ලබා දෙන තියෙනවා. දැන් පුතජන කෙනෙකුට ලෝකෝත්තර වචනයක් දුන්නොත් මොකද කරන්නේ? යා යා ලෝකයට පෙරලලා තමයි ඒක විග්‍රහ කරන්නේ. දැන් මේ බෞද්ධ අපිට වෙලා තියෙන්නේ ඒක. බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර දර්ශනය දුන්න පුතජනයාගේ අතට. පුතජනයා ගිනිච්ච ගිනිල්ල සම්පූර්ණ ලෝකෝත්තර වචන වලට අර ලෞකික අමු ලෝකීය වචන එකතු කළා. එකතු කළාට පස්සේ එතන ඉඳලා ඒ ලෝකීය සංකල්පේම තමයි අපි ලෝකෝත්තර දේ හැටියට ඇති කරගෙන. දැන් මොකද්ද? ආකාශේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ කියන ගේ ගාතාව ලෝකෝත්තර ගාතාවක්. ඒ ලෝකෝත්තර ධර්මයේ කියවෙන ඒ ගාතාව ලෞකික මිනිස්සුන්ට දුන්නහම නිර්වචනය කරන්න එයා කොහොමද කියන්නේ? රහතන් වහන්සේලා ටවුන් එකේ නැත, කැලෑවැල් වල ඇත. ඒව නේද තියෙන්නේ? ඒ තමයි ලෞකික විග්‍රහය කරන විදිය. ඈ සමනෝනත්ති බාහිරේ කිව්වම එයා හිතන බාහිරේ කියන්නේ ටවුන් එක, නගරය. එහෙනම් කැලෑවේ තමයි ඉන්නේ කියලා. ඉතින් හොඳට බලන්න බුදුහාමුදුරු ජීවත් වෙලා ඉන්න කාලේ කොහෙද වැඩ හිටියේ කියලා. ඈ මහා නගරේ, ප්‍රධාන නගරවල වැඩ හිටියේ. ඉතින් අර වගේ හරිය අඩුපාඩු පහළ වෙනෝ. එනිසා මේ දැන් ඒ ලෞකික ලෝකයට පෙරලපු දේ නැවත අපි ලෝකෝත්තර කෝණයකින් පැහැදිලි කරන්න ගියා. මොකද වෙන්නේ? ඒගොල්ලෝ නෙමේ විකෘති කළා දෙන්නේ, මේ අලුතින් පැහැදිලි කළ ලෝකෝත්තර බවට පැහැදිලි කළ දෙන කෙනාගේ තමයි විකෘතිය කියන්නේ. හැබැයි ඒක කාලයත් එක්ක, ඔවුන්ගේ ඥානයේ වැඩිවීමත් එක්ක, නුවණ මනාව ප්‍රකට වීමත් එක්ක ඒ කරුණු කාරණා මනාව පැහැදිලි වෙන්න පටන් ගනීවි. ඊට පස්සේ හරි දැන් ටිකක් තියෙනවා සමාජය තුළ මේ සම්පූර්ණයෙන් මේක අනිත් පැත්තක් වගේ දැන්න දැන් පොඩ පොඩ
එකිනෙකා මේක තේරුම් ගනිද්දි ඒ අය මනාව තේරුම් ගන්න ස්වභාවයක් තියෙනවා. ඒසා ලෞකික කෝණයකින් බලන්න පුළුවන් කමක් නෑ. ඉන්ද්‍රිය සාපේක්ෂිතව බලන්න පුළුවන් කමක් නෑ. පුජ්ජල විඥානය ගහණය කිරීමෙන් ඒක බලන්න පුළුවන් කමක් නෑ. අකාලිකව නතරවන්න. අකාලිකව නතරවන්න. හොඳට ඒක බල ලබා ගන්න නතර වෙන්න කියන එකත් අකාලිකව කියන එකත් සම්මිශ්‍රණය කරගන්න ඕන. අකාලිකව නතර වෙන්න ඕන. ඒක ඇසේද අකාලිකව නතර වෙන්නේ. අකාලිකයි කියලා කියන්නේ අතීතයට අනාගතයට වර්තමානයට සීමා නොවු. අයිති නොවු. සමකල්හිම පවතින සමකල්හිම නොපවතින ධර්මය. ඒ පිස්සුවගේ නේද? සමකල්හිම පවතින සමකල්හිම නොපවතින ධර්මය අකාලික. නැ කිසි තේරුමක් නැ නේ ඒක නේද? සමකල්හිම පවතින සමකල්හිම නොපවතින ධර්මය. ඒ සමකල්හිම පවතින කියලා කියන්නේ සමකල්හිම පවතින දෙයක් නිසා. සමකල්හිම නොපවතින කියන එකකින් අදහස් වෙන්නේ කාල තුනෙහි පවතින්නේ නැති නිසා. හැමදාමත් මේ ධර්මයේ තියෙනවා. හැබැයි කාල තුනේ නෙමෙයි තියෙන්නේ. සමකල්හිම කියලා කියන්නේ එතන කාල තුනට. කාල තුනේ නෙමෙයි තියෙන්නේ. ඒ නිසා සමකල්හි නොපවතින. හැමකල්හිම මේ ධර්මය අවබෝධ කරගන්නත් පුළුවන් නිසා හැමකල්හිම පවතින. කාල තුනේ නොපවතින නිසා ඒ කාල තුනේම සෑම කාලයක් තුළම පවතින්නේ නැති ධර්මයක්. සමකල්හිම පවතින කාලයෙන් තොරව හැමදාමත් මේ ධර්මය ලෝකේ ජීවමානයි බුදු කෙනෙක් පහළවුවත් නැතත් කවුරුවත් අවබෝධ කරගත්තත් නැතත් මේ නිදහස් තැන මේ මානව ධර්මය ලෝකෙ හැමදාම තියෙනවා. ඒක මතු කරගන්න අවබෝධ කරගන්න ඕන පහළ කරගන්න. මිනිස් විඥානේ මිනිස් සිතෙහි උපරිමය මිනිස් දර්ශනයේ උපරිම. පුජ්‍යලත්වයේ උදුරා දමන්න උගුලා දමන්න පුළුවන් කමක් නැහැ. පින්තුරේ දෘෂ්ටිවලට සංකල්පවලට න්‍යායවලට එක එක වෘත සමාදාන වලට එහෙම පුළුවන් කමක් නැහැ. ධර්මයේ නිසි ආකාරයෙන් තමන්ගේ සිතට වැටිලා තියෙනවා නම් ඒ ධර්මය අවබෝධ වෙන්න එක්තරා අවස්ථාවක් වෙන්න පුළුවන්. දැන් අපි සමහර වෙලාවට කියනවා මේ හිස බාද්දිම මේ කෙනා රහත් වුණා කියලා ශාසන ඉතිහාසයේ. ඊට පස්සේ අර පුතජන කෝණයෙන් බලන කෙනා හිතන්නේ ආ හිස බාද්දි මෙයා කෙස්තියනම් බලාගෙන හිටියා කෙස් දිහා බලාගෙන ඉඳලා රහත් වුණා කියලා. ඒක එයාට පේන්නේ මේ මහාන වෙලාවේ රහත් වුණේ. එහෙනම් මෙයා රහත් වෙලා තියෙන්නේ කෙස් දිහා බලාගෙන ඉඳලා තමයි කියනවා. දැන් ඒක මහත්ය ධර්ම අවබෝධය කරගන්නවා මේ දුම්රිය පොළේදී. එයා කාලයක් තිස්සේ ධර්මය අහලා අහලා ප්‍රකට වෙලා ඥානෙද වෙලා මෙයා ධර්ම අවබෝධයත් මහා උච්චම අවස්ථාවට ඇවිල්ලා බෝචියනකවත් බලාගෙන හිටියා. ඉද්දී ඒ අදාළ බෝචිය නෙවෙයි වෙන බෝචියක් වේගෙන් එතනින් ගමන් කළා. ඒ ගමන් කරද්දී කෝච්චියත් එක්කම එයා යම් සසවීමක් කරලා එතන ධර්ම අවබෝධය එයාට පහළ වුණා. මේ එක සිතක් බිඳිලා අපි තව සිතකට අහුවෙන ස්වභාවය අර ගටගටස් ඥාන සද්දයයි අර වේගයෙන් අර කෝච්චි පෙට්ටි තමන්ගේ ඇසේ ඉදිරියේ කැඩි කැඩි පේන වේගයත් එක්කම එයාගේ 아무තු පිබිදීමක් ඇති කරලා ධර්ම අවබෝධය වුණා. ඉතින් කෙනෙක් කිව්වොත් එහෙනම් මේ කෝච්චියක් දිහා බලන් ඉඳලා මේවන් දැක්කා කියලා. ඒක වැරදි. එතන තව කෙනෙක් දකින්න කොකෙන් දිහා බලාගෙන ඉඳලා ධර්ම අවබෝධය කරගන්න. මොකද කොකා එක කකුලක් උස්සගෙන ඉන්නෝ ඒ කකුල බිම තියලා ආයි අනෙක් කකුල උස්ස ගන්නවා. ඔය විදිහට පණුව ඇහිඳ ඇහිඳ කතා ඉඳලා මේ කොකා මේ ධර්ම අවබෝධයේ ඇසත් එක්ක මේ කල්පනා කරගෙන යද්දී මේ බාහිර සිද්ධාන්තය තමන්ට පේන විදිය දැන් දකිනවා. දැක්කහම අර විදිහේ ටික වෙලාවක් දැකලා එකවරම මේ කොකා ඉගිලිලා ගියා. දැන් අර පණුව ඇහිඳගෙන කන එකක් නැහැ, කකුල් දෙක මාරු කරන එකක් නැහැ. දැන් ඉගිලිලා අහස යනවා. එයා සිතෙනොත් එහෙම කරා මොකක්ද මේ සිතෙත් එක චේතනාවක් අත්හැරලා තව චේතනා කර්ම කෙලෙනවා, තව චේතනා කර්ම කැටලම එහෙම එල්ලි එල්ලි එක කකුලක් තියාගෙන ඉන්න අතර එයා වටේ තියෙන ඒවා කනවා, රස විඳිනවා, භුක්ති විඳිනවා. ආයි ඒක හොඳ නැහැ කියලා අනිත් කකුල තියාගන්නවා. එහෙන් ඉන්න තැනදගෙන ආයි භුක්ති විඳිනවා. මේක වෙලාව කකුල් දෙකම උඩට ගත්තා තියාබල ගියා. මෙයක් කරාට තන්දාල ඒ තියෙන අවසාන චේතනාව සිතුවිල්ල අත්හැරියා. ආයි තව එකකට තිබ්බේ නෑ, මෙයක් ඉගලුණා. තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකේ මේ වෙලාවට ඒ කෙනාද ඒ ආදාළ විදියටම තමයි ඒක තේරෙන්නේ. හරි, විශ්මිත ධර්මයක් එකම කාරණයක් දෙන්න බෑ හැමෝටම. ඉවන් අදර බලන්න බුදුරජාණන් වහන්සේගේ හැම ධාතාවක්ම නිවන් දකින කර්මස්ථානයක් කියනවා මිස මම නම් කියන්නේ මේ අහවල් කොටස තමයි මේ නිවන් දකින්න තියෙන භාවනා ක්‍රමය කියලා. මම කියන්නේ අමු පුතඥයෝ මේ ගොනු කරපු පොත් කීයකටවත් මම ගණන් ගන්නෑ. සිවුරු දාගත්ත භික්ෂුන් වහන්සේලා හැටියට අමුමාමු පුතඥ භාවයකින් යුක්ත එක්තරා නිර්වචන සමූහයක් සිද්ධ වෙලා තියෙනවා. ඒවයි විශාල අපරාධයක් සාසනයට සිද්ධ වුණා. නිසා බුදුරජාණන් වහන්සේගේ හැම ගාථාවකම නිවන් රහසේ තියෙනවා. ඒ නිසා මේ කොටසකට එක භාවනාවකට එක කොටු කරන්න පුළුවන් කමක් නැහැ. දැන් සතර සතිපට්ඨානයේ නිවන් ධර්මයේ දිනනවා. අනෙක් හැම ගාථාවකම නිවන් ධර්මයේ දිනනවා. හැබැයි කවුරු හරි කියනවා නම් සතර සතිපට්ඨානයෙන්මයි නිවන් දකින්න කියලා එහෙම කියන්න බෑ. මොකද හේතුව ධම්මචක්කපවත්තන සූත්‍රය කියන්නේ නිවන් දැක්කනේ. එතකොට කොයිද හතර සතිපට්ඨාන? ඊට පස්සේ අනිත් සූත්‍ර කියද්දි නිවන් දැක්කනේ. එතකොට කොහෙන්ද හතර සතිපට්ඨාන? එහෙම කන්නේ. ඒ ප්‍රදේශයන්වල, ඒ සංස්කෘතියන්වල, ඒ මිනිස්සුගේ ක්‍රියාකාරකම් එක්ක ඒ මිනිස්සුන්ට නිවන් දකින්නට මඟ පාදා දුන්නා. හැම ගාථාවකම නිවන් දකින්න අරුත ගන්න ඕන වචන ගන්නෙ නැතුව. වචන ඉක්මව අරුත ගන්න ඕන. හැබැයි වචන ඉක්මව අරුත ගන්න බෑ පොතේ තියෙන. ඔබ හිතනවද මොන දාර්ශනිකයෙක් හරි විද්‍යාඥයෙක් හරි ප්‍රබුද්ධයෙක් හරි ලියමු පොතක් කියවනකොට ඒ ප්‍රබුද්ධයා අදහස් කරපු දේම ඔබ ගන්නවයි කියලා ඔබ විශ්වාස කරනවද? නැහැ. ඔබ ගන්නේ ඔබේ බුද්ධි ප්‍රමාණයට අනුවයි. අනිවාර්යයෙන් මේ ලියපු දෙය ගන්නෙ නේ. දැන් මම සදහම්මල් කියලා පොතක් කියලා තියෙනවා. එක්කෙනෙක් බැලුවාම කියනවා ස්වාමීනි ඒක හරි ගැඹුරු පොතක්. එක වචනයක් කියවලා වරුවක් කල්පනා කරන්න ඕන අර්ථය මතු කරගන්න. තව එක්කෙනෙක් කියනවා ඒක හරි කවි ભેදි වගේ ලස්සනයි නේ, පොඩි ළමයින්ට හරි හොඳයි. ඒ තව එක්කෙනෙක් කල්පනා තව කෙනෙක් කියනවා ඒක ඉක්මනින් කියවන්න පුළුවන්, ලේසියෙන් කියවගෙන යන්න පුළුවන්. සාමයි. ඒ තමන් ගන්න විදිය, තමන් දකින විදිය. පූර්ණ නිදහස පොත එක්කෙනෙකුට ඉතාම ගැඹුරුයි, හරවත්. තව කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. තව කෙනෙකුට ඒක මොකද්ද, වෙන මොකද්ද කතාවක් කිව්වා වගේ දැනෙනවා. එහෙමනම් මේ ගොඩාක් අපි ගන්න දේවල් තුල තියෙන්නේ ඒ තියෙන දෙයට වැඩි අපේ ස්වરૂපය. අපේ ස්වરૂපයේ ඉන්දියාවේ අපි වන්දනා ගමනක ගියපු දවසක මේ කඩයක් ළඟ වතුර ටිකක් බොන්න එහෙම නතර කළා. නතර කළාට පස්සේ මේ තුවක්කුවක් ගත්ත අමුඩයක් දාගත්ත මිනිස්සෙක් කෙනා වෙලමැදි මං අර මේකෙන් ඇහුවා මේ ඒ කවුද මේ මිනිස්සෙන් කියලා. මොකද තුවක්කුවකුත් අරන් ඉන්නේ කියලා. ආහා මොකුත් කියන්න එපා කො ඔයා තමයි කො නගර අධිපති. නගර අධිපති. තා මිනිස්සෙක් ඒ තැනකට ආව මේ පොඩි පරණ ඉන්දියන් කාර් එකකින් ගුරු 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 ස්ථානය ඇවිල්ලා අර වගේ අමුඩයක් ගහගෙන වගේ සාලුවක් පොරවගෙන ගියා. මේ ගියා මං කව කවුද මේ මිනිස්සෙක් කියලා. මං ගියා තමයි මහන්තා කියන්නේ මේ ලොකු එක්කන මේ බලන්නේ ඉන්න කියලා. ඉතින් ඒ මිනිස්සයා තුළ ඒ මිනිස්සයා ඉතින් ලොකු දෙයක් මවාගෙන හරි මොනවා හරි එයාගේ තල්පේ තුළ ඒ සමාජය තුළ එයා එහෙම දෙයක් මවාගෙන ඉන්නවා. මම මහන්ත මම නගරාධිපති කියලා ඉන්නවා. ඉතින් ඒ රටේ අය හරිගරු කරනවා. ඩග්ගාල එනකොට කඩබිලේ ඉන්න කට්ටිය ඔක්කොම නැගිටලා ආචාර කරලා එයාට පිහිදාල එක දණක් වාඩි වෙන්න සලස්සලා ඔක්කොම කළා. ඕලඟට ඇවිල්ලා දණ ගහලා හරි මේ කතා කරනවා දැන් අවශ්‍යතා කියනවා. ඒ හැටි අපිත් එහෙමයි නේද? අපි කවුරුත් එහෙමයි. අපි ගැන යම් කිසි රාමුවක් ඇති කරගත්තාම මේ රාමුව තුළ අපි දුක් විඳිනවා, සතුට වෙනවා, නොයෙකුත් සිහින ලෝකයක් තියෙනවා. මනස කරතියාගෙන ඉන්නේ. මනෝමය මනස තුල අතරමං වෙලා සිටින්නේ. මේ මනස මගේ කියලා ගත්තාම, මගේ ආත්මය කියලා ගත්තාම කරත්තේ වගේ හරි වේදනයි. කරත්තය වගේ හරි වේදනාවට පත් වෙනවා. හැබැයි මේක මගේ නෙමෙයි කියලා මේක අත්හැරලා දැම්මහම කරත්තෙ ලිහල දාලා යා යන සෙවණැල්ල වගේ තමන්ට සිසිලස සහන ලැබෙනවා. හෙවණැල්ල පසුපසින් ආවට බරක් නෑ වගේ කියන බුදුහාමුදුරුවෝ. එහෙමනම් කරත්තෙ ලිහල සෙවණැල්ලට විතරක් තමන්ගේ පස්සෙන් එන්නේ ඉඳහරි. එහෙනම් එතකොට ඉතින් මම නෑනේ, මගේ තනතුර නෑනේ, මගේ පුජ්‍යලත්වේ නෑනේ, මගේ ශ්‍රේෂ්ඨත්වේ නෑනේ, මගේ විශිෂ්ටත්වේ නෑනේ. ඔය තමන් විශිෂ්ටයේ ශ්‍රේෂ්ඨයේ කියලා හිතාගෙන ඉන්නේ ශ්‍රේෂ්ඨ අය විතරයිද කියලා මට කියන්නේ නෑ. මොකක්වත්ම ශ්‍රේෂ්ඨත්වයක් නැති කෙනෙක් හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන් තමන් ශ්‍රේෂ්ඨයි කියලා. ඒක එහෙම තමයි. ඒ ලොකුවට හිතන්න පුළුවන්. එකයි ස්වභාවය. ශ්‍රේෂ්ඨත්වය තියෙන්න ඕනේ. එහෙමනම් අපි මේ ශ්‍රේෂ්ඨ නොවේ කියලා හිතනකොත්, ශ්‍රේෂ්ඨයි කියලා හිතනකොත් හිතන්නට පොළඹවීමක් නෙමෙයි කරන්නේ. තත්තාකාරය දකින් ඇත්තෙන්ම ඔබ ළඟ තියෙන දේ තියෙන විදිහට හිතන්න, නැති දේ නැති විදිහට හිතන්න. මොනවද ඔබ ළඟ තියෙන දේවල් කියන්න බලන්න. කියන්න බලන්න. මට කාර් දෙකක් තියෙනවා, බස් එකක් තියෙනවා. ඈ? ගෙයක් තියෙනවා. කියන්න පුළුවන් නේද? උපාධියක් තියෙනවා. ආදිවාසී. නැති දේවල් කියන්න බලන්න. ඔබල නැති දේවල් කියන්න බලන්න. ඇත්ත කතාව කියනතුරු මට නම් ඇති දෙයක්ුත් නැහැ, නැති දෙයක්ුත් නැහැ. ඇති දෙයක්ුත් නැහැ, නැති දෙයක්ුත් නැහැ. ඇයි නැත්තේ? ඇති දෙයක්ුත් නැත්තේ, නැති දෙයක්ුත් නැත්තේ ඇයි? මම නැහැ. මම නැත්තම් නැති දේවල් නෑ. දැන් නැති දේවල් තියෙන්නේ මටනේ නේද? මම නැත්තම් ඇති දේවල් නෑ. ඇති දේවල් තියෙන්නේද මමත්වයෙන් යුක්ත අයට. නැති දේවල් තියෙන්නේද මමත්වයෙන් යුක්ත අයට. එහෙමනම් ඇති දේ පිළිබඳව අත්තිසුඛය, නැති දේවල් පිළිබඳව ඒකත් හැබැයි නැති සුඛය කරගන්නත් පුළුවන්. ඒ දේවල් මට නැති හින්ද හොඳයි කියලා. දැන් අර බුදුරජාණන් වහන්සේ ළඟට ආව මේ හරක් නැති වෙච්ච මිනිස්සේ හරි සංවේගයෙන් දවසෝම බලලා හරක් ටික නැති වෙලා මේ හරක් කොයින හැමතැනම කැලි. ඉතින් කන්න බොන්න ටිකක්ෙන් දීලා ගමේ හරිම දුකෙන් කිව්වා හාමුදුරනේ මගේ හරක් ටික නැති වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන මට ඔය එක දුකක්වත් නැහැනේ. මට නත්ති සුඛය තියෙනවා. මට ගවයෝ නැහැ. ඒ නිසා මට නත්ති සුඛය තියෙනවා. මට රාජ්‍යයක් නැහැ. ඒ නිසා මට නත්ති සුඛය තියෙනවා. මට බිරිඳක් නැහැ. මට නත්ති සුඛය තියෙනවා. මට මහා පිරිසක් නැහැ. හැබැයි වෙනකොට බුදුහාමුදුරන් විශාල ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ඒ වුණාට උන්වහන්සේ දේශනා කරන්නේ මට එහෙම ඝණයක් පිරිසක් මට කියලා නෑ. ඒගොල්ලෝ සිය කැමැත්තෙන් ඇවිල්ලා සාසන ධර්මය ප්‍රකට කරගන්න මහන වෙනවා. ඒගොල්ලන්ගේ පාත්‍රය සහ සීවරය අරගෙන ජීවනෝපාය සම්පාදනය කරගෙන අධ්‍යාත්මික දර්ශනය ඇති කරගන්නවා. ඒ බුදුහාමුදුරුවෝගේ ඝණයක් හැටියට ඒක සලකන්නේ නෑ. මම මේ ඉන පිරිස මේක මගේ මේ යාව ජීව සමාජිකයෝ හරි මගේ දායකයෝ හරි කියලා මං අල්ලගන්නේ නෑ. හැබැයි ගොඩක් පන්සල් වලට වෙලා තියෙන්නේ මොකක්ද? ඈ? හා මේ මගේ දායකයෝ කියලා අල්ලගන්න. ගොඩක් ආගම් වලට වෙලා තියෙන්නේ මොකක්ද? මේ අපේ ආගමිකයෝ, මේ අපේ ලියාපදිංචිකාරයෝ කියලා ටික අල්ලගන්න. අල්ලගත්තට පස්සේ ගොඩ වැඩි කරගන්නයි, ගොඩ රැකගන්නයි අනේක විදිහ වැඩ. නැත. ඉතින් බුදුරජාණන් වහන්සේට නැති සුවය තියෙනවා. නත්ති සුඛය තියෙනවා. ඒ අධ්‍යාත්මික. හැබැයි නත්ති සුඛය තියෙනවා. හැබැයි හරෙන් වේළුවනාරාමය තියෙනවා. නත්ති සුඛයක් තියෙනවා, වේළුවනාරාමෙත් තියෙනවා. හරෙන් ජේතවනාරාමය තියෙනවා. හරෙන් පූර්වාරාමය තියෙනවා. නත්ති සුඛයක් තියෙනවා. හැබැයි පූර්වාරාමෙකුත් තියෙනවා. පොඩි ගණන් වේදන් කළා නෙමෙයි නේද? හදලා තියෙන්නේ මේකම් හදලා තියෙන්නේ පොඩි ගණන් වේදන් කළා නෙමෙයි. දැන් තේරුම් ගන්න දහම කියන්නේ මොකද්ද කියලා මේ නතර. නැත්නම් අපි මේ අපේ සමහර පිරිසක් ඉන්නෝ මේ නතරේ හිඟන්නෝ කරනවා. අපේ මේ ওই නාලිකාවල් වල ඇත්තෙම අහන්න ඕනේ නාලිකාවල් මේ ධර්මයේ අගේ තේරෙන්න ඔබ අනිවාර්යයෙන් කරන ඔබ ටිකක් ඔය නාලිකාවල් ටිකක් අහන්න බන. සාමාන්‍ය ඇබිලිටි ආනන්ද හැමතුරුන්ගේ අගේ තේරෙන්න මේ බන ටිකක් අහන්න. මම ඉඳලා ඉట్లా දාලා ඇහුවාම ඒක මට මං ගැන අගේ තේරෙන්න පටන් ගන්න එතකොට නේද? සසදල බලද්දී නේ සමල්ලඟ අගේ තේරෙන්න පටන් ගන්න සසදල බලද්දී. නැත්තම් මම මේ කියන දේ අඩුවක් තියනවද මේ වටිනාකමක් නැද්ද කියලා හිතෙනවා. හරම සසදල බලනකොට තමයි තේරෙන්නේ මං කොච්චර අගේ දෙයක් දුර්ලභ දෙයක්ද මේ මිනිස්සුන්ට හිතා ගන්නවත් බැරි දෙයක් යමෝයෙන් නැති පැත්තක් පිළිබඳව අවදි කරලා දෙන එක කොච්චර වටින එකක්ද කියලා. ඉතින් ඒ අගේ දැනගත්ත පිරිස ලෝකයේ මේ වෙනකොට ඒක තමන් අසමේ තමන්ගේ සහෝදර සහෝදරයන්ට, මිතුරු මිතුරියන්ට, මව්පියන්ටත් මේක අවබෝධ කරන්න මහන්සි වෙනවා. ඒකට හේතුව මේ තත්ත්වාකාරයේ දැනුවත් වීම නිසා, සංකල්ප වැඩිවීමක්, දෘෂ්ටි වැඩිවීමක් නොවන නිසා. සංකල්ප වැඩීම, දෘෂ්ටි වැඩීම නොවන නිසා. සංකල්ප අතහැර බලන්න. නිදහස්ව බලන්න. දෘෂ්ටි අතහැර බලන්න. ඇස පිසදමාගෙන බලන්න හොඳින්. තමන්ගේ ඇස් දෙක හොඳට පිස්සදාගෙන බලන්න. කිසිවෙක් නොවී ධර්මයේ අසන්න, කිසිවෙක් නොවී ධර්මයේ දෙස බලන්න. මමයි කියලා ඇති කරගත්ත රාමෝ මායාවක්, අවිද්‍යාවක්, බොරුවක් බව තමම් ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ රාමෝ මත වටපිටාවක් ගොඩනැගිලා තියෙනවා. ආගමික, ජාතික, වාර්ගික, කුල, මල ભેද, උගත් නෝගත්, දුප්පත් පොසත්කම්, අර මමෙක් නෑ කියන තැන අවදි වෙනවත් සමගම ඒ සියල්ලම මායාවක් ලෙස නැති වෙලා යනවා. අවසානයේ ඔබේ සිතේ නිදහස හරියට කපුරු පෙත්තක් පිච්චුවා වගේ වෙන්න ඕන. කපුරු පෙත්තක් පිච්චුවා වගේ වෙන්න ඕන. අලුත් නැතුව ඉතුරු වෙනවා. කපුරු පෙති පුච්චුවාම අලු ඉතුරු වෙනවද? අලු ඉතුරු වෙන්නේ නැහැ. ආන් මේ වගේ මේ තමන්ගේ අධ්‍යාත්මයේ ලෝකයේ සිඳී යන්න ඕන, නිදහස් වෙලා යන්න ඕන. කපුරු පෙත්තක් පුච්චුවාම ඒක හොඳ උපමාවක්, උදාහරණයක් ගේන්න පුළුවන් හොඳ කාරණයක්. කපුරු පෙත්තක් පුච්චුවාම අයිස් කැටෙත් හොඳයි, දිය වෙනවා, ජලය වෙනවා, වාෂ්ප වෙනවා. ආයේ අයිස් කැටේ අහුල ගන්න පුළුවන් කවන්න හම්බ වෙන්නේ? මොනම විදියකින්වත් මොන කෙනෙක් කිව්වත් අර ජල වාෂ්ප ටික අයිස් කැටේ නම් ආයෙ ගෙන්න ගන්න හම්බ වෙන්නේ? වෙන එකක් හදා ගන්න පුළුවන්. ඒක ගෙන්න ගන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි අපිට මෙහෙම වාෂ්ප කරන්න කියන්නේ? ඔබ දුක් විඳින කාරණයක් ළඟට බාගෙන ඉන්නවා. ඒ කුමක්ද? සක්කාය දිට්ඨි. ඔබ දුක් විඳින කාරණයක් තියාගෙන ඉන්නවා. සීලබ්බත පරාමාස. ඔබ දුක් විඳින කාරණයක් තියාගෙන ඉන්නවා. විචිකිච්ඡා. ඔබ දුක් විඳින කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිද්‍යාව තියාගෙන ඉන්නවා. දස සංයෝජන තියාගෙන. දුක් විඳින කාරණා. දැන් මේ දර්ශන ඥානයේ මේක අවබෝධ කරගත්තයි කියලා අර දණ්ඩ නීති සංග්‍රහයට ඒ යටත් වෙන්නේ. අරක කන්න හොඳ නෑ, මේක රස තුෂ්ණාවෙන් කනවා, මේක රස විඳලා කනවා, මේක මෙහිම ජීවත් වෙනවා කියලා නෑ. නොඇලී පරිහරණය, නොඇලී වැඩ කටයුතු කිරීම, නොඇලී ජීවත් වීම කියන එක ආරම්භ වෙනවා. ඇරෙන්න කටයුතු වල බාධාවක් ඇති කරගන්නේ මේ වර්තමානයේ තියෙන පුහුදුන් අයගේ නිර්වචන වලින් නම් පැහැදිලි වෙන්නේ කටයුතු වලට අපි බාධා කරගන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. කටයුතු වල බාධා කිරීමක් නැහැ. කටයුතු ගොඩනැගුව බුදුහාමුදුරු මේක තේරුම් ගත්තට පස්සේ. අපි තේරුම් ගන්නකම් කැලේ හිටිය මිසක් ධර්මයේ තේරුම් ගත්තට පස්සේ උන්වහන්සේ කටයුතු මනාව සංවිධානය කළා. රජ කෙනෙක් කරන සංවිධානයකට වැඩිය හොඳයි. ඒ වගේම බුදුහාමුදුරු කැලේ ගියයි කියලා මේ ධර්මයේ මුලින්ම සොයා ගන්නට බැරුව, මතු කර ගන්නට බැරුව මේ අපි ඔක්කොම ටික කැලේ යන්න උවමනාවකුත් නැහැ. ඒ අර අපි කියන්නේ අපේ අර සමහර තාත්තලා, අම්මලා තාත්තලා පොඩි කාලේ තමන්ගේ ව්‍යාපාර ගොඩනගා ගත්තේ පාපැදීන් ගිහිල්ලා. එහෙම නැත්නම් පෙට්ටිය ඔළුට තියාගෙන ගිහිල්ලා බෙහෙත් විකුණලා. නමුත් දරු පරපුරට ඊළඟට දායාද කරන්නේ නැහැ. ඕලුත් මේ පෙට්ටියක් ඔළුට තියාගෙන ගිහිල්ලා ගෙවල් ගන්න බෙහෙත් විකුණන්න කියන්නේ නැහැ. බයිසිකලෙන් ගිහිල්ලා බෙහෙත් විකුණන්න කියන්නේ නැහැනේ. ඒ වගේ. ඒ නිසා අපිත් කැලේ යන්න උවමනාවන්නේ. දැන් අද ඉතාලම හොඳින් මේ ධර්ම අවබෝධය කරන්න පුළුවන්. හිතන්න මගේ පස්සෙන් එනවා කවුද? තහුලක් අරගත්ත වදකේ. තහුලක් කියන්නේ උල ඉස්සරහා මේ තෙල් පොඟවපු මේ කින්නින් සහිත උලක් තියෙනවා. අන්න ඒකට තමයි තහුල කියන්නේ. දැවෙන උලක්. ඒ වයින් තමයි විදින්නේ ඒ කාලේ සතන් කරද්දි කියන්නේ ඒක විඳාම වැහෙන වේදනාවල එකක් පිච්චෙනවා අනිත් එක ඇනෙනවා. තහුලක් කරගත්ත වදකේ වදකේ කියලා කාලයක් කට්ටියක් හිටිය ඒ කාලේ ඔය මේ සම්බඳුවන් දෙන තිස්ස එයින් ගෙනේ පස්සේ යනවා කියලා හිතන්න. තෙල් ચાච්චියක් අරගෙන යන්නේ රත් වෙච්ච තෙල් ચાච්චියක් අරයි යන්නේ තවුලක් කරන් පිටිවස්සේ මිනිස්සෙක් එනවා. අර තෙල් ચાච්චියෙන් තෙල් බිඳුවක් වැටුනොත් අර උලෙන් අර මිනිස්සයා අරිනෝ තෙල් ચાච්චියගේ වැටුනොත් පිච්චෙනවා. දැන් මොනතරම් අවධානමක් ගන්න සිද්ධ වෙනවද? අන්නේ සිහිය උපදවා ගන්න කියන මේ ධර්ම අවබෝධයේ තියෙන්නේ. අන්නේ සැලකිල්ල. හිතන්න එපා. ගොඩක් කල් තියෙනවා කියලා අපිට නේද මේ සියවස ඇතුළතදී අනිවාර්යයෙන්ම වීසා ඉවර වෙනවම තමයි. විසා කැන්සල් වෙනවා තමයි ඒ සියවසේදී. ආයේ කිසි කතාවක් නැහැ. අරය එනවා පස්සේ. එතකොට ඒ වීසා කැන්සල් වෙන දවසටත් හිතන්න පුළුවන්ද අපිට බුද්ධිමත් ඥානාන්විතව හිතන්න පුළුවන්ද? මට ධනෙ තියෙනවා, මට යාළුවෝ ඉන්නවා, මට මිත්‍රයෝ ඉන්නවා, මට දරුවෝ ඉන්නවා, මට ස්වාමියා ඉන්නවා, මට භාර්යාව ඉන්නවා කියලා හිතන්න පුළුවන්ද? බෑ. ඔබට ඔබ පමණක් බවට පත් වෙනවා. හිතවතුන් යාළුව ගෙදරට එනවා, අවසාන ඥාති ටික පමණක් සොහනට යනවා. එතනින් එහාට තමන් විතරක් යනවා. එහෙමනම් ඔබට අර යාළුව නැති දවසට, ස්වාමියා භාර්යාව නැති දවසට, මිත්‍රයෝ ධනෙ නැති දවසට උපකාරක වෙන්නයි ධර්මයේ තියෙන්නේ. හොඳින් නුවණ විහිදවන කෙනාට මේ ධර්මයේ පුබුදවා ගන්න පුළුවන්. අරු දැනගෙන යන්න බෑ. මේ කියන විදියට ධර්මයේ ප්‍රකට කරන්න ධර්මයේ ඉදී පහළ වෙනවා. ගහක ගෙඩි පැලගෙන දැන් පොඩි ඇටයක් වෙන්නල පුතේ මේ අපල් ඇටයක්. මේකේ ඉන්දුහාම පුතේ අපල් හැදෙනවා. කොයි වගේ ධම්ම මේ වගේ ලොකු ගෙඩි රතු පාට ගෙඩි කොහොම මේ ඇටේ නෑ මේ වගේ ගෙඩි. එහෙම හොයන්න බෑ අපිට. වී ඇටයක් දුන්නාම පුතේ මේක වී කරලක් හැදෙනවා. කෝ මේක එහෙම කරලක් නෑ මේ. ඉතින් අපේ කරලක් දැකලා යන්න බෑ කරලක් ගමන. බීජය සිටවන්න ප්‍රමාණිකෝ. නමුත් ඒක පැලෙද්දිවත් අපිට වී කරලක් බලා ගන්න පුළුවන් කමක් නෑ. අවසානයේ තමයි ප්‍රතිඵලය බලන්නේ. අන්නේ නුවණ, අන්නේ ගුණය තිබුණා. අන්නේ ධර්මයේ කෙරෙහි විශ්වාසය තිබුණා. ධර්මයේ ප්‍රගුණ කරන දුවේ ළඟ ඒකයි චූලපන්තක හාමුදුරු රහත් වෙන්නේ. අපේ ඇයට දුන්නා නම් රෙදි කෑල්ලක් මේක පිරිසුදු වේවා පිරිසුදු වේවා මදින්න කියලා. ඊළඟට ආයි සායනන්ත මේක නිකන් පිරිමදිනකොට මේක කිලුටු වෙයි නේද? එහෙම නැත්නම් හයි දැන් මේක පිරිමදිනකොට මොන වගේ තත්ත්වයක්ද මේ ඇති වෙන්නේ? මට පොඩ්ඩක් වෙලා ඉඳින් දැනගන්න මං අහන්නේ. අර නිකවට කොයි වගේ තත්ත්වයක් ඇතිද? ආදි වශයෙන් අහනවා. දැන් හමුතුවත් එහෙම රහත්ෙක් ෂුවර් එකට වෙයි රහත්ව වෙයි ෂුවර් එක. එහෙනම් මම කරනවා ඈ නූනොත් එහෙම කියලා. ඊටත් පස්සේ ආයි තා පොඩ්ඩක් ඒ රහත් වෙන්න කිට්ටු වෙනකොට සාමාන්‍ය මොන වගේ තත්ත්වයක් වගේ දැනෙයිද? ටිකක් ගැස්සෙනවා එහෙ මොකක් හරි මොකක් හරි විශේෂයක් දැනෙන්නේ. ඒ කොහොමද කියන්නේ? ඒ මොකක්වත් නැහැ. මෙන්න මේ කාර්යය කරද්දී මම කාර්යය කළා. ධර්මයේ සොයන කෙනෙක්, ධම්සොන රජ කෙනෙක් වෙන්න ඕන හැම කෙනෙක්. ධම්සොන රජ කෙනෙකුට විතරයි ධර්මයේ ළඟට පුළුවන්. ධර්මයට කැමති රජ කෙනෙක් වෙන්න ඕක. මේ එතන ධර්මයට කැමති යම් තාක් පිරිසක් ඉන්නවද? ඒ සියලුම අයම සලකන්නේ දහම්සොඬ රජුරෝ හිටියට. ඒ කියන්නේ යාගේ ළඟ තියෙන ධර්මයේ තියෙන ආදිතිය කොච්චරද කියනවනම්, ප්‍රෝමනාව කොච්චරද කියනවනම්, මම යකාගේ කඩට පැනලා හරි යකාගෙන් බණ අහලා හරි මම ධර්ම අවබෝධය කරගන්නවා. ඒකයි ස්වභාවය. එහෙමනම් ඒ ධර්මයේ මුල් කරගත්ත, ධර්මයේ ප්‍රකට ප්‍රමුඛ කරගත්ත ජීවිතය සමස්ත විශේෂී කාරණය අපි හොඳටම මේ දකින දෙයක්, අපි මෙසලව දකින දෙයක්. නමුත් අපි ඒක ටිකක් මනාව තේරුම් ගන්න ඇති දෙයක්. හොඳට බලන්න, බුදුරජාණන් වහන්සේගේ කිසිම පිළිමයක් නැහැනේ ඇස් දෙක පියාගෙන අඩවන්නු net මිස net හැර ඉන්නවා සහ අඩවණු බඩවන්නු net මිස පියාගෙන පිළිම හදන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේට ඇස් දෙක පියාගෙන ඉඳී එක ස්වභාවයක්, අරගෙන ඉඳී එක ස්වභාවයක්, එහෙම එකක් නෑ. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික දර්ශනය ඇස් අරගෙන තියෙද්දිත් පවතිනවා, පියාගෙන සිටින්දිත් පවතිනවා. ඒ කිසිම ගැටලුවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරද්දී උන්වහන්සේගේ ධර්මයේ සමාධිය සමාතුල පවතිනවා. ධර්මයේ සමවැදී වෙදී තමයි ධර්මයේ නැවත නැවත එන්නේ. උදාහරණයක් වශයෙන් විලක ඉන්න මිනිස්සෙක් විලකින් ගොඩට වතුර ලබා දෙනවා. කොහොමද විලට වතුර ගන්න නැමි නැමි විලෙන් ජලය අරගෙන ගොඩට ලබා දෙනවා. අන්න ඒ වගේ ධර්මයට බැස ගැනීමෙන් ජලය ධර්මයෙන් අරගෙන දහම් දිය දෙනවා. අපි පින්නතුන දෙන ප්‍රමාණය අඩු වුණත් අපිත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ දහම් ගඟෙන්ම තමයි මේ වතුර අරගෙන දෙන්නේ. තමම සෝදා ගන්න, පවිත්‍ර කර ගන්න. අලුත් දෙයක් විකෘතියක් නෙමෙයි, වෙනස් විදියක් විකෘතියක් නෙමෙයි. විකෘතිය දෙන්නේ මේ පුතඤ්ජන භාවයේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයේ තුල ඒ ඇත්තෝ ඊට පස්සේ විකෘතිය ප්‍රකෘතියක් කරනවා. ප්‍රකෘතිය විකෘතියක් කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කර අනාගතයේදී මගේ ධර්මයේ අධර්මයේ වෙනවා, විනය අවිනය වෙනවා කියලා. ඒ සිද්ධි ධාමයේ එක වුණා. නැවතත් මේ ධර්මයේ සැඟවි සැඟවි දැල්වි දැල්වි නිවි නිවි තියෙන ඉතින් හරි පුදුමයටපත් වෙනවා. මමත් හරි පුදුම විදියට සන්තෝෂ වෙනවා. ඒ වගේම පුදුම වෙනවා මේ 2600ක ඉතිහාසය තුළ එක් අයෙක් හෝ මේ ධර්මය ප්‍රකට කරගෙන ප්‍රගුණ කරගෙන අවබෝධ කරගෙන අවබෝධ වූ පරම්පරාව නොසිඳෙන ආකාරයට ගස් ගෙඩි කකා හරි කැලෑවල් වල හරි මේක තිබිලා තිබිලා නැවතත් නගරයට ඇවිල්ලා තියෙනවා, සමාජගත වෙලා තියෙනවා. එක සිඳුනක් අපිටත් වෙන්නේ ඇටකටු ගණන් කර කර ඉන්නම තමයි, ඇටමාල ගණන් කර කර ඉන්නම තමයි. විශිෂ්ට දර්ශනයක් නම් හම්බ වෙන්නේ නැහැ. දෙයයන්ට කිය කියා ඉන්නම තමයි වෙන්නේ. තමන්ගේ ප්‍රශ්න තමන්ට විසඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ භාග්‍යවන්ත ඒ දහම් සිසිලස ලෝකේ කොයි බාහිර තැනක නිවෙන්නේ නැතිව තිබිලා තියෙනවා. මොකද කල්යාණ මිත්‍රත්වයේ 100%යි. පොතක තිබුණට ඒක ගන්න බෑ. පොතක තිබුණට ගන්න බෑ. දේශනාවක් තිබුණත් එහෙම ලෙහෙසියෙන් ගන්න බෑ. කාලෝචිතව තමන්ගේ දෘශ්‍ය මායාව කැඩෙන්න නැති වෙන්න ඕනේ. දෘෂ්ටි ඔබට බරක්. ඒත් ඔබ ඒව අල්ලගෙන ඉන්නවා. හේහිල් කරා. නිදහස් කරා. ඇලිල් කරන්න බය. එතකොට මම නැති වෙයි. ඉතින් මම කියලා අරගෙන තියෙන සැපද දුකද? මොකද උත්තරේ? දුක. මම කියලා අරගෙන තියෙන දුක. ඉතින් දුක නම් ඇයි මම කියලා එක ගන්න? අත්හරින්න. දුක නම් අත්හරින්න. වේදනාකාරී නම් අත්හරින්න. මොනවද? චේතනා. එවිට තමන්ගේ සිතේ නිදහස තමන්ට ලැබේ. එන්නේ කියපු ධර්මයේ ටික වෙලා තමන්ගේ ජීවිතය කරගන්න ධර්ම ජීවිනෝ කියන ආකාරයට ඒක ඇස්තරගෙන පියාගෙන ඕනම ඉරියව්වක ඉඳගෙන ඥානනය කරන්න පුළුවන් ගුණයක් නෙවැරදිව තමන්ගේ මතයට වැටිලා මේක ධර්මයේ ආයි හොයන්න යන්න එපා. ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයක් සමග සමගාමීව ධර්මය ප්‍රකට කරන්න. ආයි මම මේ කියපු ඔක්කොම ටික අයින් කරලා දාලා අන තමන්ගේ ලයික් එකට, ලුක් එකට, විෂන් එකට මෙන්න යනවා ධර්මය හොයන. ඊට පස්සේ ඉතින් තමන්ගේ දන්න ටික තමයි තමන්ට හම්බෙන්නේ. එහෙම නෙමෙයි. ධර්මානුකූලව, එහෙම නැත්නම් ධර්මානුරූපව අනුගතව ඒක සොයන්න. ඒ ක්‍රමයට ඒක බලන්න. එවිටයි ඔබට ඒ ධර්මයේ මුණ ගැහෙන්නේ. මොකද ලෝකෝත්තර ධර්මය අගය කරමින්, ප්‍රශංසා කරමින්, ඊට අනුගත වෙමින් ඒ ආශ්‍රිතව සොයන විට තමයි ඔබට ඒ ධර්මයේ සොයා ගන්න හැකියාව තියෙන්නේ. එහෙම නැතිව ඔබේ ක්‍රමයට ගිහිල්ලා ඒක හොයා ගන්න බැහැ. ඒ නිසා ධර්මානුකූලව ක්‍රමවේදයක් අනුගමනය කරන්න. මෙතෙක් ස්වාමීන් වහන්සේ ධර්මය ඔබට දෙවුවා. ඒ ගුණයක් හැටියට ඔබේ තුල වැඩුණා ටිකක්, දැනුමක් හැටියට ටිකක් වැඩුණා. ඒ ගුණයක් හැටියට වැඩෙන ඒ ධර්ම කරුණුත් සමග ධර්මය එකක් විඳින්න, ධර්මය විඳ දරා ගන්න. අවේදීත ගුණය එක විඳින්න. ඒක තමන්ට ලැබිච්ච දායාදය. ඒක තමන්ගේ ආත්මය. ඒක තමන්ගේ රසඥතාවය. ඔබ ඒක විඳින්න. ඒක ඔබේ ධර්මයෙන් ලැබෙන සැපය. ඒක ඔබට අයිති දෙයක්. ඒක දුක පිණිස පවතින්නේ නැති අදුක්කම සුඛ. ඒක නිදහසේ සුවයක්. ඒ සුවය ඔබට අයිති. ඒ සුවය ඔබේ අයිති සුවය ඔබ ලබන්න ඒ අනුගත වෙමින් ධර්මය තුල වැඩෙන්න. ඔබ කොයි බහරි හිර වෙනවා නම් එතන ධර්මයේ නැහැ. නිදහස් වෙන තරයි ධර්මය හැම විටම පවතින්නේ කියන කාරණය මතක් කරගන්න. ටික වෙලාවක් ධර්මයේ වඩන්න. අපි කියන්න ඕන සිතුවිලි නැති කරන දහමක් නෙමෙයි, මතක් වෙනේව නැති කරන දහමක් නෙමෙයි. මතක් වෙනේව ප්‍රශ්නයක් කියලා හිතන දහමක නොවේ කියන එක අපි මතක් කරන්න ඕන. අර අපි පැහැදිලි කරා එක ස්ත්‍රියක් එක්කෙනෙකුට පව, තව කෙනෙකුට ස්වාමී දියණිය, තව කෙනෙකුට සහෝදරිය, තව කෙනෙකුට හිතවතිය. එහෙමනම් අපිට කියන්න පුළුවන් ද සිතුවිල්ලයි වැරදි කියලා? නේද? මතක් වෙන දේ වැරදි කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. එතකොට රූපේ වැරද්ද තියෙන්නේ, ශබ්දේ වැරද්ද තියෙන්නේ, ගන්ධේ වැරද්ද තියෙන්නේ, රසේ වැරද්ද තියෙන්නේ කියලා කියන්න බෑ. හිතේ වැරද්ද තියෙන්නේ කියන ඔබේ අධ්‍යාත්මය තුළ වැරදිකාරයෙක් කියලා යම් කිසි කොටසක් හරි දෙයක් හරි නම් කළොත් ඒ දෙයම ඔබ තවනවා. ඒ දේම ඔබේ ගැටීම බවට ඔබපත් කරගෙන තියෙනවා. යමක් සුභේ කියලා ගන්න තැන ඒ දේ ඔබ ඇලෙනවා. ඇලෙන තැනම ඔබ පීඩාවටපත් වෙනවා. යමක් උපේක්ෂා වින්දනයේ හැටියට ගත්තත් ඒ දේ තුලත් ඔබ බැලෙන ඒ දේ තුලත් ඔබ වින්දනය කරනවා. එහෙමනම් අපි සේලු සංස්කාරකයන්ගෙන් තොරව ගුණයකින් මේ දේවල් දිහා බලනවා. ඒ කියන්නේ දුටු දේ දුටු පමණයි. දුටු දේ දුටු පමණක් විදිහට බලන කෙනාට මේ ලෝකේ එක හා සමාන නිදහස් ස්වરૂපයකින් පේන්න පටන් ගන්නවා. තේරෙනවනේ? දැන් මම බලන්න අම්මා කියලා වේදනාව ගන්න කෙනාට ඒ අම්මා ස්වરૂපයෙන් වේදනාව යාට එනවා. තම ස්වාමිදීනිය කියලා ගන්න කෙනාට එයාට ස්වාමිදීනිය කියන වේදනාවෙන් එයා පෙළෙනවා. තමගේ සහෝදරිය කියලා ගන්න කෙනාට සහෝදරිය කියන වේදනාවෙන් පෙළෙනවා. තමගේ හිතවතිය කියලා ගන්න කෙනාට ඒ හිතවතිය කියන වේදනා ස්වરૂපයෙන් එයා පෙළෙන ස්වභාවයක් තියෙනවා. දැන් ඒක තමයි සංස්කාරක ස්වභාවයනේ. අර සියලු දෙනා ළඟම තිබුණු සංස්කාරක ස්වභාවය. සංස්කාරක ස්වභාවයකට ඒ ආකාරයේ මනෝ සංකල්පන එකතු කරලා තිබුණා. ඔව් බුදු කෙනෙක් මේ සංස්කාරක ස්වභාවයෙන් බලන්නේ මානව ස්වභාවයෙන් බලන්නේ. බුදු කෙනෙකුටත් ඒ බාහිරේ තිබුණා. මේ ඥාති අය මේ ස්වාමි දියණිය කලින් හිටපු මේ දරුව කලින් හිටපු කියලා තිබුණා. නමුත් තරා මානව ස්වභාවයකින් බලන ගුණයක් මිසක් ඒ තුල අර ගති ස්වરૂපයකින් බලන ස්වરૂපයක් අල්ලගත්ත බැඳීමක් ඇලීමක් ගැටීමක් තිබුණේ නැහැ. සි දෙයක් සමග ඇලීමක් ගැටීමක් තිබුණේ නැහැ. ඥාන දර්ශනයේ නිවැරදිව ඍජුව පිටවා ගත්තේ. නිදහස් දැක්මයි ඇති කරගත්තේ. දැන් ඔබට පැහැදිලිද? ඔබේ ඉදමේ අයිතිවාසිකම් තත්වය තිබෙන්නේ ඔබේ හිතේද? එහෙම නැත්නම් ඉදමේද? ඉදමේනේ. හිතේනේ. ඔබේ වාහනේද අයිතිවාසිකම් තත්වයේ තියෙන්නේ ඔබේ හිතේද? හිතේනේ. අර විකුණපු වාහන මතක් වෙන්නේ නැත්තේ ඒක නෙවේ. ඒ විකුණපු වාහන වලින් වේදනාවක් තමන්ට දරාගෙන එනවද? අයියෝ අර මිනිස්සේ වාහනේ හොදලක් දන්නේ නැහැ. සර්විස් කළලක් දන්නේ නැහැ. ලයිසන්ස් කළලක් දන්නේ නැහැ. කොහේ යනවත් දන්නේ නැහැ. කාට දීලක් දන්නේ නැහැ. කැප් සර්විස් එකට දාලක් දන්නේ නැහැ. ඒ ඔක්කොම මතක් වෙන්නේ අපිට තමයි. මොකද මගේ නෙමෙයි. එහෙමනම් තේරෙනවද? තමන්ගේ ඥාන දර්ශනය තුළ තමන් ග්‍රහණය කරන විදියට අනුව, තමන් දකින විදියට අනුව, තමන්ගේ පුජ්‍යල කැමැත්තට අනුව, පුජ්‍යල ස්වરૂපයට අනුව තමයි මේ වේදනාවල් එක් එක් ආකාරයට මනිනේ. ඒ සමහර නෝනලා හිතාගෙන ඉන්නෝ මම හරි හොඳ කෙනෙක් කියලා. ඉතින් මහත්යගේ වැඩේ නිතරම බයි. බයිනකොට අර තමන් හොඳයි කියලා ඕනෝට වැඩි හිතාගෙන ඉන්න කෙනාට මොකද වෙන්නේ? විඳිනවා විඳිලා පුදුම විදියට. හේතුව අර මමයි කිය හොඳයි කියන නිර්මාණයට බයින බයිනේ තේරුම් ගන්න. ඒක තමයි ස්වરૂපේ. ප්‍රශංසාව බලාපොරොත්තුෙන් ඉන්නවා මම හොඳයි කියලා. ප්‍රශංසාව හම්බෙන්නේ වේදනාව විඳින්න පටන් ගන්න. මේ ධර්මයේ කියවෙන අවේදිත ගුණය ශ්‍රේෂ්ඨයි. අවේදිත ගුණය ශ්‍රේෂ්ඨයි. විඳින්නේ නැති ගුණය. නිවන් සැප නොවිඳින සැපය අදුක්කම සුඛ. ඒ සැපය දැනෙන්නේ වේදනා නැති නිසා, සංකාර නැති නිසා. හිසේ තිබුණු මල්ලක් මිමින් තිබ්බාසේ, මම් මුලාවෙකුට මඟ පෙන්වුවාසේ, අඳුරේ සිටිය කෙනෙකුට ආලෝකයක් දැල්වුවාසේ, වසා තිබූ දෙයක් විවෘත කළාසේ, හිත නිදහස් වුණා. දැන් මාත්‍ය හරි වේවා දරුව හරි වේවා ওই පන්ති ගිහිල්ලා එහෙම නැත්නම් වැඩට ගිහිල්ලා ගෙදරට එනකම්ම පේනතෙක් මානෙකින් එනකම්ම මනෝ සංකල්පනා එක එක විදියට නේද යන්නේ. ඔන්න දැන් එක්ක බස් එකේ ඇති කියලා හිතනවා. අද එහෙම නැත්නම් බස් එක පරක්කු වෙලා ඇති කියලා හිතනවා. එහෙම නැත්නම් දැන් මාත්‍ය මේ සුපර් මාකට් ගිහිල්ලා බඩු විහිදුවා ඇති කියලා හිතනවා. නේද? අනේක විදි සංකල්ප සංකල්ප වල මැද ඉද්දී තමයි එකපාරට මේ ඉස්සරහා පහළ වෙන්නේ. ආ මේ ඇවිල්ලා තියෙන්නේ. ආ මං හිතුවේ රෑවේ කියලා. නෑ වලකට රෑවෙලා නෑ. ඒව නැත්තම් කලින් ආවා. ආ අද කලින් ඕෆ් එකක් ලැබුණා ඒක නිසා. හැබැයි අර මනෝ සංකල්පන එකක්වත් නෙමෙයි ప్రత్యක්ෂ ලෝකයේදී Tamanට පෙන්නේ. එහෙමනම් ඔබ ළඟත් මේ නොයේකුත් දේවල් අතිදු කාරණා පිළිබඳව ලෝකයේ පිළිබඳව නොයෙකුත් මනෝ සංකල්පනා ටිකක් තියෙනවා. හැබැයි ඇත්ත දකින්න විට අර හිතපු එකක්වත් නෙමෙයි. දැන් ඔය ෆෝන් එක ඕෆ් වුණාම එක එක දේවල් නේ හිතනවා කියන්නේ. එක්කෙනෙක්ගේ ෆෝන් එක ඕෆ් වෙනවා. මහත්ය හිතනවලු එකක්. තාත්තා හිතනවලු තව එකක්. අම්මා හිතනවලු තවත් එකක්. එක්කෙනෙක් හිතනවා ඕෆ් කරලා කියලා. තව එක්කෙනෙක් හිතනවා සිග්නල් නැහැ කියලා. තව එක්කෙනෙක් හිතනවා මේ එයා වැඩක ඇති කියලා. තව එක්කෙනෙක් හිතනවා එයාට අනුතුරක් වෙලා ඇති කියලා. තව එක්කෙනෙක් හිතනවා කොල්ලෙක් එක්කවත් අල්ල ගියක් දන්නේ නැහැ. මොකක් හරි දෙන්න පුළුවන් කෙනෙකුට. හැබැයි ඇත්ත කතාව බැටරි බෑලා. එහෙම නැත්තම් භාවනා වැඩසටහනට ඇවිල්ලා ඕෆ් කරලා. ආ නැකනේ මේ කෙනාගේ සංකල්ප. ඇත්ත කතාව වෙන එක. කොබෙන්ද වෙහලා තම භාවනාවේ සටහනයි ලෝක කරලා තියෙනවා. හිතන දේ සංකල්පනේ හිතන දේ සංකල්පනා කරන වෙදී ඒ පුජ්‍යල අනුරූපවයි ඒක හිතන්නේ. එයා අම්මල එහෙම හිතනවා කියලා කියන්නේ මේ අනේ යාට අනුතුරද දන්නේ නැහැ මොකද්ද දන්නේ නැහැ මොකක් හරි වාස්තියද දන්නේ නැහැ කියලා මොනවා හිතන්නේ. ඊට පස්සේ මල්ලිලා නංගිලා ඒ ඉන්න අනිත් අය හිතනවා කියන්නේ ෂුවර් එකද යාළුවොත් එක්ක සෙට් වෙලා ඇති දැන් ඒගොල්ලෝ විනෝදෙන් එක කොහේ හරි ගමනක් යන්න ඇති කොහේ හරි බීච් එකක් බලන්න හරි එහෙම නැත්නම් ෂොපින් කරන්න හරි යන්න ඇති කියලා කල්පනා කරනවා. යාළු කොල්ල හිතන්නේ වෙන විදියක්ලෝ. දැන් තාප විදිය කරලා හිතන්නේ. ඉතින් ඒක එක පුජ්‍යලෙක් හිතන විදිය. ඈ චුවර කර වෙන කොල්ලෙක් එක්ක කතා කර කර ඇති කියලා හිතනවලු. ඔය දාලා තියෙන ඔය තරුණය දාලා තියෙන ඔය දැක්කාම අපිටත් ඔය කියන්නේ කියලා මේක තමයි මානව ස්වභාවයේ මානව සංකල්පයේ මානව ලක්ෂණය පෙන්නන්න හදන්නේ. මේ තියෙන පුජ්‍යල මායාව. පුජ්‍යල මායාව තුළ ඒ තමන් දරන මතය තුළ හැම කෙනෙක්ම දැවෙනවද නැද්ද? දැවෙනවා. අරයා ස්වාමි භාර්යා වේදනාවෙන් දැවෙනවා. අරයා සහෝදර මේකෙන් දැවෙනවා. තව එක්කෙනෙක් මව්පියෝ අනුතරක් බාධාවක් ඇති වුණා යන් දන්නේ නැහැ කියලා ඒ වේදනාවෙන් දැවෙනවා. ඒක මෙන් ගොඩාක් ඒවල වල දකින්න තියෙන ආයුන්‍ය සිද්ධිය තියෙනවා. දැන්ම කතාව අපිට තේරුම් කරගන්න නම් අර GPS සිස්ටම් එකක් හදලා දාන්න ඕනේ බෑග් එකට. නේද? දාවහම යන යන තැන ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. මේක කියවන්න දැන් අලුතෙන් අඳුනන දෙන පොඩි ළමයින්ට එකක් කියන්න. පොඩි ළමයි ඉන්නේ කොයිද කියලා අඳුන ගන්න පුළුවන් කම තියෙනවා. ඒ ඔක්කොටම වැඩි තවන්න පුළුවන් කම තියෙනවා. තමන්ගේ හිත නිදහස් කරගෙන ප්‍රායෝගික ලෝකයට අදාළ විදිහට මුහුණ දෙන්න පුළුවන්, සොයන්න පුළුවන්, බලන්න පුළුවන්, හිතන්න පුළුවන්. හැබැයි ඒ කිසි දෙයකින් තමන් වේදනාවක් ඇති කරගන්නේ නැතුව විඳින්න පුළුවන්. පීඩාවක් නැතුව විඳින්න පුළුවන්. පීඩාවක් නැතුව හිතන්න පුළුවන්. නොඇලී විඳින්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේට නොඇලී විඳින්න පුළුවන්. නොඇලී දකින්න පුළුවන්. නොඇලී රස විඳින්න පුළුවන් ආහාර පාන. නොඇලී ජීවත් වෙන්න පුළුවන්. නොඇලී සිව්පස්සේ පරිහරණය කරන්න පුළුවන්. එකයි තියෙන්නේ. නොඇලී සිව්පස්සේ පරිහරණය කරන්න පුළුවන්. නොඇලී පරිහරණය කරනවා කියන්නේ ඒවා ආරක්ෂා කරන්නේ නැහැ, ඒවා පරිස්සම් කරන්නේ නැහැ, වඩා වර්ධනය කරන්නේ නැහැ කියන එක නම් නෙමෙයි. ප්‍රතික්ෂේප කරලා ජීවත් වෙන එක නෙමෙයි. දැන් අපේ අය නේද නොඇලි පරිහරණය කරනවා කියලා ගේ දොර අතු ගන්න නැතුව ගෙදර හරි මේ ලස්සනට තියා ගන්න නැතුව ඉන්නවනම් හරි කලකිරීම මොකක් හරි කලකිරුණු ස්වභාවයක් නිසා වෙන්නේ නැති ඈත ගම්මාන වලට යනකොට ගොඩක් බෞද්ධ සමහර ගෙවල් වල ගෙවල් පිළිවෙලක් නැහැ ඇඳුම් ගැනීම පිළිවෙලක් නැහැ පැවැත්ම පිළිවෙලක් නැති වෙලා තියෙනවා ඒ දේවල් පිළිවෙලට සාදා ගන්න ඕනේ මේ අධ්‍යාත්මික ස්වභාවයක් ලෙස බාහිර පැවැත්මකට එකතු කරගන්නට කියලා දහම නොවේ අධ්‍යාත්මෙන් කිසිවකට නොඇලෙන්න අවශ්‍යතාව සහ පැවැත්මේ ආකාරය ඔබේ භෞතික ලෝකයේ භෞතික ආකාරයට එක පවත්වා ගන්න ඒක කිසි ගැටලුවක් හදා ගන්න එපා ප්‍රතික්ෂේපිත මනසක් හදාගත්තාම ඒක නොයලුණු මනසක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ හිටියනම් එහෙම උන්වහන්සේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට ඉන්න රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් ලංකාවට ගෙන්නවා. ගෙන්වුවාම පාරේ ඔය දිගේ ඔය මේ සීදුව පහු කරගෙන මේ මීගමු පාරේ හයිවේ එකේ පයින් එයිද? ඈ කොළඹට එහෙනම් පයින් ගන්නේ උනාසේද? උනාසේද අනිවාර්යෙන් වෙඩි නොවදින කාර් එකක් ඉස්සරහේ පිටිපස්සෙන් යන විශාල ගාඩ් එකක් හම්බෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මම නෑ මම ගාඩ් එක පරිහරණය කරන්නේ නෑ. මම වෙඩි වදින්නේ නැති කාර් වල යන්නේ නෑ. මම යන්නේ පයින් කියලා එහෙම යන්නේ. එහෙම කරන්නේ ජේතවනාරාමයට ආරක්ෂාව දීලා තිබිලා තියෙනවා. ජේතවනාරාමයට දීලා තිබිලා තියෙනවා. ධර්මදේශනා පැවැතේ ඒකක් ඒක ස්වභාවයක්. විශාල ජනගහනයක් අද වුණත් රැස්වෙන තැනකට ප්‍රසංගයකට හරි පොලිසිය දෙනේන ස්වභාවයක්. ඒක දෙන්න ඕන. එහෙම දෙනවා. ඉල්ලීමක් කරාම දෙනු නැත්නම් ඉල්ලීමක් නැත්තත් ඒ වගේ තැන්වලට සම්බන්ධ වෙනවා. ඒතර ගැටලුකාරී සත්‍යයක් ඇති වුණොත් කියලා. ඒක එහෙම තමයි. ඒක බෞද්ධකවාදී ක්‍රමවේදයකින් මේක තෝරගන්නම බෑ. අත්හරින්න නෙමෙයි කියන්නේ. අල්ලගන්න නෙමෙයි කියන්නේ. වෙන දෙයක් කරන්න නෙමෙයි කියන්නේ. තින් සිද්ද වේ තේරුම් ගන්න මේක. නොතේරෙන ගතියක් ඇති. ඒ නිසා තමයි තේරුම් ගන්න කියලා කියන්නේ. තේරුම් ගන්න උත්සාහ කරන්න කියන්නේ ඒකයි. නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා කියන්න ඕනේ නැහැ. වචනෙන් කියන්න පුළුවන් ප්‍රමාණය අපි පැහැදිලි කරලා දෙනවා. එතනින් එහා ටික තමයි තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න උත්සාහ කරන තැන තමයි බොහෝ දේ අවබෝධ වෙවි. තමන්ගේ හිත තුළින් නිදහස් වෙලා යනවා දෘෂ්ටි. ගොඩක් හවස් කාලේ සිදුවෙන සාකච්ඡාවේදී ගොඩක් අය කියන්නේ සාකච්ඡාව තුළදී මට මේ වගේ ප්‍රශ්නයක් තමයි ඇත්ත තමයි තිබිලා තියෙන්නේ. ඒක මගේ හිතෙන් හැලුණා. ඒක දුරු වුණා. ඒක නැති වෙලා ගියා. මේ වගේ දෙයක් තමයි මට තිබුණේ හාමුදුරනේ. මේ වගේ ප්‍රශ්නයක් මට තිබ්බේ. ඒක මගේ හිතෙන් හැලුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර හිසේ තිබුණු මල්ලා බිමින් තිබ්බා වගේ ඒ වගේ දෘෂ්ටියක ඉන්නේ. දැන් මමත් මේ අවබෝධය පහළ කරගන්න කලින් නොයෙකුත් ඒ ධර්ම අනවබෝධයේ තියෙන ලක්ෂණ සියල්ලම ප්‍රකට කරගෙන ගියත් අවසාන හරියේ ඉරිලා හිටියා තනක. අපි කියන්නේ නේද? අතර වෙලා ඉරිලා හිර වෙලා හිටියා. ඉතින් මේකෙන් ගොඩ එන්නම බෑ. තනියෙන් උත්සාහ කරාම බෑ. මේක කල්යාණ මිත්‍රත්වයෙන් උදව්වක් ගන්නම ඕන තැනක්. ඒ කියන්නේ වාහනේද තනියෙන් ගොඩට එන්න බෑ. කවුරු හරි පොඩි තල්ලුවක් දෙන්න ඕන වෙනවා මෙතෙන්. එහෙම දැන් තියෙනෝනේ අපි එරුණාම පොඩි කවුරු හරි තල්ලුවක් දෙන්න ඕන කොටට. ඉතින් අපි මට තේරෙන්නේ නැහැ මම බැඳිච්ච ආශ්‍රව ධර්මය මොකද්ද කියලා. දැන් මම මට පේන්නේ නැති නිසා දැන් මගේ මූණේ තියෙන දැලි මට පේන්නේ නැති නිසා මම තාව කෙනෙක් ලව එක බලනවා. මගේ ඇහිේ තියෙන කබ මට පේන්නේ නැති නිසා කවුරු හරි කී කෙනෙක් කිව්වාම අපි නේද පිස්සුදා ගන්නවා. ඒ වගේ Tamanට නොපෙනෙන යම් දේවල් තියෙනවා. ඒක කියලා දුන්නහම සාධාරණ ලෙස උත්සාහගත ලෙස Taman බලලා ඒක නිවැරදි කරගන්න උත්සාහ කරනවා. දැන් අපේ මොනේ මොනව හරි කැලල්ලක් තියෙනවා කියලා කවුරු හරි කියපු ගමන් මම මොකද කරන්නේ? කන්නඩියක් ළඟට යනවා. එහෙම නැත්නම් කන්නඩියක් නැත්නම් ඉවලෙම තමයි පොඩ්ඩක් එතන පිස්ස දාගෙන බලනවා. ඒ වාගේ තමම් බලන්න ඕන. ඒ බැලීමේ තමයි තමන්ට තමන්ගේ නිවැරදිතාවය ඇති කරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මට තිබුණු බාධකයේ තමයි වෙන තුනේ මිනිසෙකු විසින් කළ ඕනෑම කාර්යයක් මටද කළ හැකි කියන විශ්වාසය තිබුණා. වීර්යය අධිකයි. අධික වීර්යයෙන් මේ ධර්මය සොයනවා. වීරිය අධික නිසා වීරිය ආශ්‍රවයක් හැටියට බැඳිලා තියෙනවා. කරුණුකාරණා සියල්ල පැහැදිලි වීරිය අල්ලගෙන ඉන්නවා. වීරිය මමයි, වීරිය තුලින් ධර්මය දකින්න පුළුවන්, වීරිය මගේ ආත්මයයි කියලා මම අල්ලගෙන ඉන්නවා. සමහර අය ඉන්න දැනුම, දැනුම මමයි, දැනුම මගේ ආත්මයයි, දැනුම මං කීයටවත් අරින්නේ නැහැ කියලා දැනුමෙම ඉන්නවා. ධර්ම සංකාර අපි දන්න ගොඩක් අය ඉන්නෝ. ශාමින් වහන්සේලා අපිට හම් වෙලා තියෙනවා, ගොඩක් අයට වෙලා තියෙනවා. ඒක අතාරින්නේ නැහැ මම. මේ ත්‍රිපිටකේම තමයි අපි මේ ආගම් පොතේම තමයි. ආයේ ආගම් පොතෙන් එහා දකින්නේ නැහැ. ඒ ආගම් පොතේ කියලා තිබුණු ලෝකේ හතරක් කියලා හතරක්. පැතලි කියලා තිබුණු ආයක පැතලි, ආයේ දෙයියෝ කියලා තියෙන ඊට වැඩි දෙයක් නැහැ. එහෙම වෙන්න එපා. ඒගොල්ලන්ට කියන්නේ පදපර්මයෝ කියලා. ඉතින් මටත් තිබුණා ඒ වගේ தত্ত্বය. මොකද්ද? වීරියම තියෙන වීරෙන් ඕනම දෙයක් ජය ගන්න පුළුවන් කියන විශ්වාසය. වීරෙන් ජය ගන්න බෑ හැම ජයග්‍රහණයක්. වීරිය පමණක් තිබුණට මදි ක්‍රම උපායන් තියෙනවා. සාය තිබුණට පමණක් මදි ක්‍රම උපායන් තියෙනවා. ඉතින් වීරිය පමණක් ග්‍රහණය කරගෙන තියෙන ක්‍රම උපායන් ඔක්කොම පහුවෙලා ගිහිල්ලා සියල්ලම අතුරුදහන් වෙලා, නමුත් වීරිය පමණක් අවසානය ඉතුරු වෙලා. මගේ කල්යාණ මිත්‍රත්වයේ මට ගන්නනවා මොකන්ද? ඔබ මේ අවබෝධ කර ගැනීමට දරන උත්සාහය වැඩි ඇති කියලා. හැරිලා බලනකොටම ඇත්ත තමයි. තනි කර යකා වෙලා අනිගාර කැලේ පෙරලගෙන හොයනවා කියන්නේ කිසි දෙයක් නැතුව මේ යකා වෙලා මේක හොයනවා හොයනවා හොයනවා. වීර්ය සහැල්ලු කරලා දැන් මේ හොයනක ඒ අධික වීර්ය අත්හැරලා දැන් දැම්ම ඒ කාරණයත් එක්කම මගේ හිතම නිදහස් කරා. ඊට පස්සේ තමයි ජීවිතේ පෙරලෙන්න පටන් ගත්තේ. ඒ සමගම ජීවිතේ පෙරලෙන්න පටන් ගත්තා. පෙරලිලා මේ මොහොතේ පෙරලීම සිද්ධ වෙනවා. සම්පූර්ණයෙන් පෙරලුණා. ආයෙත් අල්ලගෙන ඉන්න තැන, රඳවල ඉන්න තැන, පවත්ව ගන්න තැන නැතුව ගියා. ඊළඟ ප්‍රශ්නේ අහන්න කිව්වා. මම તો ඊළඟ ප්‍රශ්නේ අහන්නේ නෑ. එච්චරයි. ඊළඟ ප්‍රශ්නේ නෑ. එදා ඉඳලා අද දක්වාම ප්‍රශ්න නෑ. අහන්න ප්‍රශ්නයක් නෑ. උජලත්තේ අවසාන දෘෂ්ටියම රැඳී සිටිනවා. සීල දෘෂ්ටි දැන් 99% දෘෂ්ටි නැති වෙලා අවසාන දෘෂ්ටිය තිබුණත් ඒකේ රැඳී ඉන්න ස්වභාවය තියෙනවා මේ මමත්වේ. අවසාන දෘෂ්ටිය අත්හරින විට තමයි අශේෂ විරාග නිරෝධෝ කියන මට්ටමේදී නිදහස් වෙන්න පටන් ගන්නෙ. හරියට අර වායු බැලුමක නෝල කපල දැම්මා වගේ තමයි. මොකද වෙන්නේ? අර පොළොවට මෙහෙම බැඳිලා මේක උඩට මතුවෙන්න බලබලා බලබලා ඉන්නවා. නමුත් මතුවෙන්න බෑ මේ බැඳීම නිසා. ඒ නෝල කපල අයින් කරනවත් එක්කම මොකද වෙන්නේ? ඒක අහසේ නිදහස් වෙනවා. ඒහා සමානයි. මේ දහස් වෙනවා. ඊට පස්සේ මෙතන ධර්මය හා බුදුහාමුදුරු කියලා දෙන්නේ නැහැ. එකයි. ධර්මය හා මම කියලා දෙන්නේ නැහැ. එකයි. සෝබාදහම හා මම කියලා දෙන්නේක් නෑ එකයි. බේද බින්නව ලෝකේ දකින්න ලෝකයේ ඒකාත්මික ලෝකේ දකින්න පුරුදු වුණා දැක්කා. ඒ ධර්මයේ දකින්න ප්‍රයත්නතර වාසනාව මාගේ දිරිය ශක්තිය ලැබේවා. කාලේන ධම්ම සාකච්ඡා කාලේන ධම්ම ශ්‍රවණ ඒ ධම්මංගල මුත්තම හැමදාම තෙරුවන් සරණයි.